नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। तं पुत्तपसु सम्मतं व्यासत्तमनसं नरं सुतङ्गमं महो गोव मच्छु आदाय गच्छतीति। මේ අවස්ථාවට සම්බන්ධලා ඉන්න පින්නතුනි, අදත් අපි සුපුරුදු විදිහට මේ ඉරිදා දවසේ ඒ කමටහන් පිරිසිදු කරන වැඩසටහනකට තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ඒ සඳහා අපි මුලින් යම් කිසි ධර්ම දේශනාවක් සිද්ධ කරලා ඒ සඳහා ටික වෙලාවක් වැය කරලා ඊළඟට ඒ ප්‍රශ්න ගැටලු තමුන්ගේ අත්දැකීම් දිහාවට යොමු වෙන තමයි බලාපොරොත්තුව. ඉතින් අද ධර්ම දේශනාවට මට හිතුණා යම් කිසි විදිහක සාකච්ඡාවක් කරන්න මෙන්න මේ විදිහ දෙයක්. මොකද්ද දැන් අපි දැකලා තියෙනවා සමහර විට ඔය රූපවාහිනී වල වෙන්න පුළුවන්, ඊළඟට අන්තර්ජාලය වෙන්න පුළුවන්, නොයෙකුත් ස්වභාවික විපත් ව්‍යසන වගේ දේවල් ක්‍රියාත්මක වෙන ආකාරය, සිද්ධ වෙන ආකාරය අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක සමහර විට මහරාත්‍රී වගේ නොදැනීම මේ මහා මුහුද ගොඩ ගලලා, එහෙමත් නැත්නම් වෙනම යම් කිසි භූමිකම්පාවක් වගේ සිදුවීමක් සිද්ධ වෙලා මේ බොහෝ පිරිස් විපතට පත් වෙනවා අපිට දකින්න පුළුවන්. ගිනි කඳු වගේ ඒවා පුපුරලා ගමක් පිටින් එහෙම අළු වෙලා දැවිලා ගියා කියලා අහන්න ලැබිලා තියෙනවා. ඉතින් ওই විදිහට නොයෙකුත් සිදුවීම් සිද්ධ වෙනවා. ඉතින් මේ ස්වභාවික විපත් වගේ දේවල් සිද්ධ වෙනවා. එතකොට මේ ස්වභාව ධර්මයක් නිතර නිතර ක්‍රියාත්මක වෙනවා. ඉතින් එහෙම ක්‍රියාත්මක වෙන ස්වභාව ධර්මයක් අතරේ අපි මේ විදිහට දැනට ජීවිතේ රැකිලා කල්ගත කරනවා. එතකොට මෙන්න මේ යන ක්‍රියාවලිය පිළිබඳ බැලුවොත් එක්තරා විදිහක අන්නර අපි නොදැනුවත්ව යම් කිසි අපිට නොපෙනෙන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා. එතකොට සුදුසු අවස්ථාවේදී එක එක්කෙනාට ඒ මරණය එහෙම නැත්නම් ඒ විපත ඉදිරිපත් වෙනවා. ඉතින් ඔය වගේ දෙයකට මුහුණ දෙනවා කියන එක බොහොම අමුතු විදිහේ ප්‍රශ්නයක්, අමුතු විදිහේ විමසුමක් එතන තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් ඒ වගේ දෙයකට සූදානමක් නැහැ. ගොඩ දෙනෙක් ඒ වගේ දෙයක් බාරගන්න මෙන්න මේක තමයි ජීවිතයේ යථාර්ථය. මේ වගේ දේවල් වලට අපිට දවසක මුහුණ දෙන්න වෙනවා කියන සූදානමවත් පෙර සූදානමවත් නැහැ. එහෙම හිතලවත් නැහැ සමහර කෙනෙක්. එතකොට අන්න ඉඳලා හිටලා කෙනෙක් අපිට දකින්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් ගැන හිතලා කල්පනා කරලා ඒවට සූදානම් වීමක් යම් කිසි විදියක තමුන්ගේ හිත සකසා ගැනීමක්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහ දෙයක් ඉදිරිපත් වුණොත් මං මොන විදිහට කටයුතු කරයිද කියලා පොඩ්ඩක් කලින් හිතලා මතලා තියෙන කෙනෙක් දකින්න පුළුවන්. ඉතින් සමහර කෙනෙක් ඉන්නවා දැන් මේ අපි හිතමු දැන් කෙනෙක් ඉපදුනහම ඉපතත් එක්කම තව ටිකක් ගැළපිලා එනවනේ. මොනවද වයසට යාම, ලෙඩවීම, මරණය කියන ඒවා ගැළපිලා එනවා. ඒකත් අතනයි හැමදීම තමයි හම්බ වෙන්නේ. එතකොට ගොඩ දෙනෙක් මෙන්න මේවා උපත ලබා ගත්තර මොකද, උපතට කැමති වුණාට මොකද, අනිත් ටික සංගෝගන ඒවයෙන් මිදිලා ඉන්න තමයි උත්සාහය තියෙන්නේ. එතකොට බොහොම කලාතුරකින් කෙනෙක් දෙන්නෙක් අන්න ඒවා ගැන සාකච්ඡා කරන්න, එහෙම නැත්නම් ඒවා ගැන හිතන්න මතන්න, මේ වගේ දෙයක් මට එනවා නේද කියන යථාර්ථයට මුහුණ දෙන්න උත්සාහයක් ගන්නවා. තමුන්ගේ අර වයස නිකන් අවුරුදු 20ක් විතර තාම නිකන් වයස නෑ වගේ ඉන්න වෙනුවට මට දැන් 45ක් වෙනවා, මෙන්න බලන්න මගේ ස්වභාවය, මෙන්න මම අවුරුදු 20කට කලින් ගත්ත ෆොටෝ එකක ස්වභාවය. අන්න ඒ විදිහට මෙන්න මේ වෙනස සංගවන වෙනුවට මෙන්න මේ වෙනසින් පාඩමක් ඉගෙන ගන්න. ඊළඟට තමුන්ගේ කයට දුකක් එහෙම නැත්නම් අසනීපයක් පැමිණි වෙලාවක ඒ අසනීපයට මුහුණ දෙන්නේ කොහොමද අපි? ඒ අසනීපෙන් අපේ හිත වෙහෙස කරගන්න නැතුව, හිත අසනීප කරගන්න නැතුව කොහොමද කල් ගෙවන්නේ කියලා අන්න යම් කිසි ප්‍රතිපදාවක් පරීක්ෂණයකට යෙදෙනවා. බැරි වෙලාවක් ඔයලා හරි මරණ ගැළපිලා ආවොත් අන්න ඒ වගේ අවස්ථාවක මං කොයි විදිහට පෙර සූදානමක් තියෙන්න ඕනේද, කොයි විදිහටද මං ඒ වගේ දෙයකට මුහුණ දෙන්නේ කියන අන්න අර ජීවිතේ අපි කියනවා බොළඳ දේවල් වෙනුවට මෙන්න මේ ජීවිත ගමනේ යථාර්ථය, මෙන්න මේ ජීවිත ගමනේ හැමෝටම පොදු මේ දේවල් පිළිබඳ පොඩ්ඩක් හිතනවා කල්පනා කරනවා. පොඩ්ඩක් හිතනවා කල්පනා කරනවා මොකද මේ වගේ දේවල් මට දවසක උදා වෙලා එන නිසා. අන්න එහෙම ගමනක් යන කෙනෙක්ට වැදගත්වෙන. එහෙම හිතන්න කල්පනා කරන්න කැමති කෙනෙක්ට වැදගත්වෙන යම් කිසි ධර්ම දේශනාවක් තමයි අද අපි සිද්ධ කරන්න බලාපොරොත්තුවෙන්. ඉතින් ඒ සඳහා ඒ අතීත කතාව ගත්තොත්, ඒ සිදුවීම ගත්තොත්, මේ පින්නතුන් සමහරයට ආල ඇති මේ මහානාම ශාක්‍ය කියලා බුදුරජාණන් වහන්සේ සමඟ ගොඩක් සමීපව කටයුතු කරපු, බුදුරජාණන් වහන්සේගෙන් නිතර නිතර ඇවිල්ලා ප්‍රශ්න අහපු ඒ ශාක්‍ය රජතුමා පිළිබඳ සඳහනක් තියෙනවා. එතකොට ඔන්න රජගම ගිහිල්ලා වැටුණ තැන තමයි ඔය තියෙන්නේ. ඥාති, මං හිතන්නේ ඥාති පුතෙක් ඒ විදිහට තමයි අහන තියෙන්නේ. එතකොට දැන් ඔතන ඔය මහානාම ශාක්‍ය රජතුමත්, ඊළඟට අනුරුද්ධ මහරහතන් වහන්සේ අපි අහලා තිනවා. එතකොට ඒ දෙපළ සහෝදරයෝ. ඉතින් මේ රජකම මේ පවුලට අහම ඊට පස්සේ මහානාම ශාක්‍ය කියනවා, මම පැවිදි වෙනවා ඔබ රජ වෙන්න කියලා මෙන්න මේ අනුරුද්ධ කුමාරයාට කියනවා. එතකොට එහෙම කිව්වහම මේ අනුරුද්ධ කුමාරයා අහනවා, මේ රජ වුණාම මට මොනවද කරන්න තියෙන්නේ? ඉතින් එතකොට මෙන්න මේ රජ වෙලා කරන්න තියෙන වැඩ ලිස්ට් එක කියනවා. ඊට පස්සේ කිතනවා, කල්පනා කරනවා, අපෝ මේ රජකම බාරගත්තොත් හුස්මක්වත් ගන්න වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා, අනේ මේ මම පැවිදි වෙන්න, ඔයා රජ වෙන්න කියලා. ඊට පස්සේ අනුරුද්ධ කුමාරයා පැවිදි වෙනවා, මහානාම කුමාරයා රජ වෙනවා. ඉතින් එන්නේ රජ ඒ විදිහට රජ වෙච්ච කෙනා තමයි මේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කතා කරන්නේ. එතකොට ඇවිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්ස, මම මේ විදිහට මෙන්න මේ ශාක්‍ය දනව්වේ ඒ කිඹුල්වත්පුරේ හැසිරෙනවා, මේ නගරේ හැසිරෙනවා මං. ඒ හැසිරෙනකොට මං යම් කිසි විදිහක පාරට බැස්සොත් යම් වෙලාවක, ඒ පාරට බැස්සහම මට මේ මාර්ගයේ තදබද දකින්න ලැබෙනවා. සමහර වෙලාවට කුලප් වෙච්ච ඇත්තු, ඊළඟ හස්සයෝ, එහෙම නැත්නම් රිය, ගැල්, එහෙම නැත්නම් මිනිස්සු මගේ ඉස්සරහට කඩාගෙන බිඳගෙන එනවා. ඉතින් ඒ වගේ වෙලාවට මට මගේ සිහි කල්පනාව නැති වෙනවා. මගේ හිතට බයක් නැගෙනවා. මම කලබල වෙනවා. ඒ වගේ වෙලාවට භාග්‍යවතුන් වහන්සේ බැරි වෙලාවත් මම මළොත් මගේ ගතිය මොන වගේ වෙයිද? මම මොන විදිහේ තැනක ගිහිලා උප්පත්ති ලබයිද කියලා තමයි වහන්නේ. ඔය වගේ වෙලාවක මේ විදිහේ කලබල අවස්ථාවක මරණේ ළඟා වෙලා ආවොත්. එතකොට අර මුල් කතාව පොඩ්ඩක් මතක් කරගත්තොත් මෙන්න මේ අර විදිහට පැවිදි වෙන්න ඉඳලා රජ වෙච්ච කෙනෙක් තමයි මේ කතා කරන්නේ. එතකොට ඒ රජකමේ කාලයක් ඉඳලා අහන ප්‍රශ්නයක් තමයි මේ යොමු කරන්නේ. එතකොට එක්තරා විදිහක අන්න මේ පැවිදි වෙන්න ඉඳලා ඒ විදිහට විවේකයෙන් ඉන්න ඉඳලා රජ වෙලා ඊට පස්සේ රජකම් කරන්න වෙලා රජකම කරලා මෙන්න මේ විදිහේ විපතක් ආවොත් මං කොයි විදිහටද ආරක්ෂා වෙන්නේ කියන ප්‍රශ්නේ නගනවා. එතකොට අර මුලින් සමහර විට ඒ වගේ දෙයක් හිතිලා කල්පනා කරලා වෙන්න පුළුවනි අනුරුද්ධ කුමාරයාව රජ කරන්න හැදුවේ. නමුත් කොහොම හරි ඉතින් අන්න රජකම බාර ගන්න සිද්ධ වුණා, රජකම් කරන්න සිද්ධ වුණා. ඉතින් මෙන්න මේ විදිහට අහනවා. මේ විදිහේ හිතේ සැනසීමක් නැතුව මේ විදිහේ කලබල අවස්ථාවක මාව මරණයට පත් වුණොත්, සිහි කල්පනාව අඩු වෙච්ච වෙලාවක මාව මරණයට පත් වුණොත් මගේ ගමන කොයි වගේද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, මහානාම බය වෙන්න එපා. මේ සූත්‍රේ නමත් මා බහයි මහානාම. මහානාම බය වෙන්න එපා කියන සූත්‍රය තමයි මේකේ නමත්. එතකොට කියනවා, මහානාම බය වෙන්න එපා, ඔබ මේ විදිහට කාලයක් තිස්සේ මේ ශාසනයට බැහැලා මේ ශාසනයේ උපස්ථාන කරමින් මේ ශාසනයේ වඩපු හිතක් සහිතව, ඔය භාවිත හිතක් ගැන තමයි කියන්නේ, භාවිත හිතක් සහිතව කල් ගෙවන කෙනෙක්. එතකොට ඒ විදිහේ කාලයක් ගෙවන කෙනෙක්, ඒ විදිහේ පුරුදු කරපු හිතක ලක්ෂණයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ මහානාම ශාක්‍යව සනසන් ඉදිරිපත් කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහේ උපමාවක් දෙනවා. මොකද්ද දෙන උපමාව? සඳහන් කරනවා, මැටි කලයකට දාලා ගිතෙල් පුරවනවා. මැටි කලයකට ගිතෙල් පුරවනවා. ගිතෙල් පුරවලා යම් කිසි පුරුෂයෙක් මොකද කරන්නේ? මෙන්න මේ ගිතෙල් භාජනයේ වතුරේ ඔබලා, වතුරේ අපි හිතමු රිටක ගැට ගහලා, මොකක් හරි ගැට ගහලා වතුර ඇතුළට දානවා. දාලා මේ ගිතෙල් භාජනේ බිඳිනවා. මැටි භාජනයකට ගිතෙල් පිරෙව්වා. ඒක අපි හිතමු මුඛකින් හරි ආවරණය කළා. අන්න වතුර මැදට අරගත්තා. වතුර මැදට අරගෙන මේ ගිතෙල් භාජනේ බිඳිනවා වතුර මැදදී. වතුර තුලදී බිඳිනවා. ඉතින් බිඳාට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ, මොකද වෙන්නේ? ඔන්න උපමාව බලන්න කියනවා. එතකොට මැටි භාජනයේ අර කෑලි, මැටි කෑලි ටික වතුර පහළට වැටෙනවා. ඒ වගේම අර ගිතෙල් ටික වතුර උඩට එනවා. මොකද හේතුව ගිතෙල්වල ස්වභාවය අන්න අර විදිහට පාවෙන ස්වභාවයක් තමයි ගිතෙල්වල තියෙන්නේ. මැටි භාජනයේ ස්වභාවය ගිලෙන ස්වභාවයක් තමයි ඒකේ තියෙන්නේ කියලා ඔන්නඔහොම උපමාවක් දීලා ඊට පස්සේ උපමේය ගලපනවා. කියනවා මෙන්න මේ කය තියෙනව නේද? මේ කය සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයක්. මේක මේ විදිහට බත් කොමු වලින් පිරිච්ච දෙයක්. එතකොට මේ විදිහට හැදිච්ච මේ කය යම් කිසි රෝගාබාධ වලට ලක් වෙන්න පුළුවන්. යම් කිසි අතුරු ආන්තරා වලට ලක් වෙන්න පුළුවන්. මේක මලාට පස්සේ කපුටන් ගිජුලි හිනියන් ඒ වගේම හිවලුන් බල්ලන් වගේ සත්තුන්ගේ ආහාරයක් බවට පත් වෙනවා. මේක දිරලා යනවා. එතකොට ඔන්න කයේ ස්වභාවය කියනවා. නමුත් මෙන්න මේ භාවිත හිතක් තියෙන කෙනෙක් ගේ හිත ස්වභාවය තමයි හැම වෙලේම උඩට ගමන් කරන ස්වභාවයක් මේ හිතේ තියෙනවා. අර විදියට අර වතුරේ මැද බිඳපු ගිතෙල් වතුර මතුපිටට එනවා වගේ අන්න මේ භාවිත හිතක ස්වභාවය තමයි උඩට ගමන් කරන ස්වභාවයක් මේ හිතේ තියෙනවා. එතකොට කෙනෙක් මේ විදියට මරණයට ලක් වුණොත් අන්න කය පහළට වැටිලා පොළවට ඇද වැටෙනවා. නමුත් මේ තැනැත්තගේ හිත හැම වෙලේම ඉහළට ගමන් කරන ස්වභාවයක් ඒ විදිහේ අනතුරකින් මිදිලා උඩට ගමන් කරන ස්වභාවයක් තියෙනවා. තමුන්ට යහපත දෙන ස්ථානයකට ගමන් කරන ස්වභාවයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ උපමා උපමේය දෙක ගලපලා මේ මහානාම සාක්‍යයට කියන අන්තිමට මහානාම එකින්ද බය වෙන්න එපා. ඔබ මේ බොහෝ කාලයක් ඔස්සේ බොහෝ කාලයක් තුල මෙන්න මේ විදියට භාවිත හිතක් හදාගත්ත කෙනෙක්. එතකොට ඔබේ හිතේ ස්වභාවය තමයි මොකද්ද? කර විදියේ මරණයකට ආවත් කොයි විදිය හදිසි අනතුරකට ලක් වුණත් අන්න කය පහළට ඇද වැටිද්දි හිත ඉහළට ගමන් කරන ස්වභාවයක් ඔබේ හිතේ තියෙනවා. එතකොට මේ කියන්නේ මේ කලින් පුහුණු කරලා තියාගත්ත එකක් ගැන, මරණ මොහොතේ කරන එකක් ගැන එහෙම නෙමෙයි මේ කියන්නේ. එතකොට ඔන්න ඔය විදිහේ කතාවක් කියලා මේ මහානාම සාක්‍යව බුදුරජාණන් වහන්සේ සනසනවා. එතකොට මේ කියන කතාව තමයි අපේ ප්‍රතිපදාව. මොකද්ද කොහොමද මෙන්න මේ විදිහේ දවසක් උදා වෙන්න කලින් මෙන්න මේ විදිහට ඉහළට ගමන් කරන හිතක් හදාගන්නේ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එතකොට කය පහළට වැටෙද්දි ඊට වැඩිය පහළට වැටෙන හිතක් වෙනුවට අන්න කය පහළට වැටෙද්දි ඉහළට යන හිතක් කොහොමද හදන්නේ? එතකොට සතිමත් බව පිළිබඳ ප්‍රතිපදාවක් කෙනෙක් වඩනවා නම්, සිහිය කියන ප්‍රතිපදාවක් කෙනෙක් වඩනවා නම් අන්න ඒක තුලින් අපිට පුළුවනි මෙන්න මේ විදිහට ඉහළට ගමන් කරන හිතක් අනතුරක් වෙච්ච වෙලාවක අර පහළට ඇද වැටෙනව වෙනුවට ඉහළට ගමන් කරන හිතක් හදාගන්න. එතකොට ඒ හිත හදන විදිහ තමයි මේ කියන්නේ. මොකද්ද කියන්නේ? අන්න සිහිය පිහිටෝගෙන වැඩ කටයුතු කරන්න. සිහිය කියන එක තමුන්ගේ ජීවිතේට ටිකෙන් ටික ලං කරගන්න. එතකොට සිහිය කියන්නේ මොකද්ද? යම් යම් වැඩකේදීලා ඉන්නවද ඒ වැඩේ පිළිබඳ අවධානයක්. දැන් ඊයේ අර පොඩි දරුවන්ගේ පොඩි ගුවඩ පොඩි කියන්න බෑ උන්ට. මේ පොඩි දරුවන්ගේ වැඩ සටහනක් තියුණා. එතකොට ඒකෙදි කෙනෙක් අහනවා මම මේ හුස්ම පිළිබඳ බලාගෙන ඉන්නවා. නමුත් මට මේ සිතිවිලි වලට ගියාම, සද්ද වලට ගියාම මට වැරදුනා අයියෝ සිහිය නැතුව ගියා කියලා අදහසක් මට මතුවලා එනවා. එතකොට ඉතින් එහෙම කිව්වහම දැන් අන්න සිහියේ කියන තේරුම අරගෙන තියෙන්නේ වැරදි විදිහකට. හුස්ම බලන්න පුළුවන් නම් හොඳයි. මේ කයර දැනෙන දැනීම බලන්න පුළුවන් නම් හොඳයි. ඒතර වාඩි වෙලා ඇවිදින්න ඉන්නකොට අපි කයර දැනෙන දැනීම කෙරෙහි හිත පිහිටවන්න උත්සාහ ගන්නවා. විවේකීව ඇවිදින ගමන්, විවේකීව වාඩි වෙලා ඉන්න ගමන් මොනවද මට දැනෙන්නේ? මගේ ඇඟ කොහොමද පිටලා තින්නේ? ඇඟ ඇතුලේ හුස්ම වැටෙනවද කියලා බලනවා. නමුත් සිහිය එතනින් කෙලවර වෙන්නේ නැහැ නේ. එතකොට කයේ විතරක් තියුණොත් සිහිය තියෙනවා. එහෙම නැත්තම් නැහැ කිව්වොත් එහෙම පටලෝගන තියෙනවා. ඒ වෙනුවට සද්දෙක ඉන්නවා නම් සද්දෙක ඉන්න බව දැනගන්න පුළුවන්. සිතවිල්ලක ඉන්නවා නම් සිතවිල්ලක ඉන්න බව දැනගන්න පුළුවන්. වටපිටාවේ පේන දෙයක ඉන්නවා නම් පේන දෙයක ඉන්න බව දැනගන්න පුළුවන්. ඊළඟට හිත ඇවිස්සීලා නම් ඇවිස්සිච්ච බව දැනගන්න පුළුවන්. ඊළඟට මට දුකක් ඇති වෙලා තියෙනවා නම් දුකක් ඇති වෙලා තියෙන බව දැනගන්න පුළුවන්. අන්නේ දැනගැනීමේ ස්වභාවය තමයි අපි මේ පුරුදු කරන්න උත්සාහ කරන්නේ. එතකොට නැවත නැවත දවස පුරාම කරන්න පුළුවන් දෙයක්. ඕනම වෙලාවක කරන්න පුළුවන් දෙයක්. මොකක් හරි යන දේ පිළිබඳ, වෙන දේ පිළිබඳ, දැනෙන දේ පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගන්නවා. ඒ විදිහ අවධානයක් පිහිටව ගන්නවා. ඉතින් ඒ විදිහට කල්ගත කරන්න ආරම්භයක් විදිහට අපි ඇවිදිමින්, හිඳිමින් මේ වගේ දේවල් පුහුණු කරනවා. එහෙම පුහුණු කළා මේක එදිනෙදා ජීවිතේට අරගෙන යන්න උත්සාහයක් ගන්නවා. එදිනෙදා ජීවිතේ වැඩපල කරන ගමන්, ඒ දවසේ වැඩ කටයුතු වල යෙදෙන ගමන් අන්නේ වැඩේට අවධානයක් පිහිටවගෙන මම මෙන්න මේ වගේ වැඩකේදීලා ඉන්නවා කියන අවධානය පිහිටවගෙන කල්ගත කරන්න පුළුවන්ද? කල්ගත කරන්න පුළුවන්. දැන් පොඩි දරුවෙක් දවස සඳහන් කරන මොකක්ද, මම මේ සතිපාසල වැඩසටහනට සිහියෙන් සම්බන්ධ වෙලා ඉන්දියා. එතකොට ගිය සතියේ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම දෙකක් කිව්වා. මොකද්ද කිව්ව දෙක? එකක් තමයි කිව්වා දත්මදින තැන පොඩි බෝඩ් එකක් දාගන්න, බෝඩ් එකක් දාගන්න සිහියෙන් දත්මදිමු කියලා. එතකොට හැමදාම දවසර දෙපාරක් දත්මදිනකොට අන්න ඒක බලාගෙන ඒකෙන් මතක් කරගෙන දත්මදින්න පුළුවන් සිහියෙන් කියලා. ඉතින් මම කරපු වැඩේ, මම ගිහිල්ලා ඒ දත්මදින තැන මෙන්න මේ විදිහට බෝඩ් එකක් දැම්මා, සිහියෙන් දත්මදිමු කියලා. ඔන්න ඕක තමයි මං ඉගෙන ගත්ත පළවෙනි දේ කියලා සඳහන් කරනවා. දෙවනි දේ කියනවා, මම මේ කලින් විනාඩි 5යි මට වාඩි වෙන්න පුළුවන්කම තියුණි. එතකොට එදා ගිය සතියේ කිව්වා මේ දවසට විනාඩිය ගානේ වැඩි කරන්න කියලා. එතකොට අද විනාඩි 5ක් වාඩි වෙනවා නම් හෙට විනාඩි 6ක් වාඩි වෙන්න. එතකොට එක විනාඩිය වැඩි කරන එක අමාරු නෑනේ. ඉතින් ඒ විදිහට මම වැඩි කළා, දැන් මට විනාඩි 15ක් විතර වාඩි වෙලා ඉන්න පුළුවන් කියලා මෙන්න මේ පොඩි දරුවෙක් කියනවා. එතකොට එයා සිහියෙන් වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් බණක් වුණත් සිහියෙන් අහන්න එපා, එහෙම නැත්තම් වැඩක් නැහැනේ. එතකොට අන්න සිහියේ අදාළත්තේ. එතකොට වෙන කට්ටිය උඩ පැන පැන වෙන වෙන ඒවා කර කර සම්බන්ධ වෙලා ඉඳද්දි අර දරුවා තමයි කරන වැඩේට අවධානය පිහිටවගෙන අහගෙන ඉඳලා තියෙනවා. මේ කියන කතාව මොකද්ද කියලා ඔළුවට ගිහිලා තියෙනවා. ඉතින් මං කිව්වා දැන් ওই බෝඩ් එක දැම්මාම දුවට විතරක් නෙමෙයිනේ, ගෙදර කට්ටියටත් මතක් වෙනවානේ සිහිය. ඒගොල්ලන්ටත් සිහියෙන් දත්මදින්න හිතෙනවානේ. ඔය අම්මා තාත්තා වුණත් අසිහියෙන් එතෙන්ට ආවට මොකද, බෝඩ් එක දැක්කාම සිහියෙන් දතක් දෙකක් හරි මදින්න ඉඩ තියෙනවා. මදින්න ඉඩ තියෙනවා. ඉතින් ඒ විදිහේ අවධානයක් පිහිටවගෙන වැඩ කටයුතු යෙදෙනවා කියන අදහසක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් එහෙම කරනකොට කරනකොට මෙන්න මේ හිතේ ස්වභාවය අන්න අර භාවිත හිතක් බවට පත් වෙනවා. භාවිත හිතක ලක්ෂණේ කියන්න අපි දවසක් උත්සාහ කරා. මොකද්ද? මෙන්න මේ රබර් කතාවකින්, රබර් පටියක කතාවකින්. එතකොට රබර් වල තියෙන ඔය ප්‍රත්‍යාසතාව කියලා, ඉලාස්ටිසිටි කියලා අපි කියනවා, ඒකේ ස්වභාවය තමයි, ඒ ප්‍රොපර්ටි එක තමයි මොකද්ද, ඇද්දාම ඇදිලා තියෙන්නේ නැහෙනි. ඇද්දාම ඇදිලා තියෙන ඒවා ගොඩක් තියෙනවා. ඇදලා අතහැරිය ගමන් මොකද වෙන්නේ? ආපහු නැවත යථා ස්වරූපෙට, කලින් තියුණු ස්වරූපෙට මේක ගමන් කරනවා. එතකොට ඔන්න ඔය රබර් වල තියෙන ඔය ගුණාංගය, ඔය ප්‍රොපර්ටි එක නිසා තමයි ඒක ගොඩක් දේවල් වලට අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. එතකොට ඔය රබර් නිෂ්පාදනය කරනකොට ඔකට සල්ප ගහලා හරස් බන්ධන හදලා තව තව මෙන්න මේ ගුණාංගය වැඩි කරනවා. බලයක් යදුවාම ස්වභාවය වෙනස් වෙනවා, ඒ ආකාරය විකෘති වෙනවා. නමුත් බලය අතහැරපු ගමන් නැවතත් මුල් තත්ත්වයට එන්න පුළුවන්. එතකොට ටයර් එකක් ගත්තත්, වෙන වෙන උපකරණ වලට පාවිච්චි වෙලා තියෙන කොටස් ගත්තත්, ඔන්න ඔය තියෙන ගුණාංගින් නිසා තමයි ඒක එතෙන්ට පාවිච්චි වෙන්නේ. එතකොට මෙන්න මේ භාවිත හිතකත් තියෙන ඔන්න ඔය වගේ ස්වභාවයක්. අපි මේක භාවිත කරන්න කලින් අපේ හිතේ ස්වභාවය තමයි මොකක් හරි කුණු කන්දලක් වැටුණාම, අර විදිහට බලයක් යෙදුනහම, අර විදිහට ඇදුනහම මේක ඇද්දිල්ලම තියෙනවා. ඉතින් දවස් ගණන්, සති ගණන්, මාස ගණන් අර බලේ ඉවරයි, බලේ ඇදිලා ඉවරයි, ඒක අයින් වෙලා ඉවරයි. නමුත් ඒ වෙනුවට හිත කල්පනා කර කර දුක් වේවි කල්ගත ගන්නවා. අර මොකක් හරි සති ගණනකට කලින් වෙච්ච සිදුවීමක් නිසා අන්න ඇද්ද හිත ඇදිලම තියෙන ස්වභාවයක් තියෙනවා. ඔන්න අභාවිත හිතක ලක්ෂණය. භාවිත හිතක ස්වභාවය තමයි ඇදිලා අතෑරියාම ඉක්මනට නැවත යථා ස්වරූපෙට, කලින් තිබුණ මුල් ස්වරූපෙට පත් වෙන්න යන කාලය අඩුයි. එන්න ඒක තමයි මේ භාවිත සිතක ස්වභාවය. ඉතින් ඔය කියන කතාව සව කෙනෙක් කිය තමුන්ගේ අත්දැකීමක් කියනවා. මම මේ වැඩසටහනට සම්බන්ධ වෙලා මාසයක් විතර වෙනවා. දැන් මේ අවුරුදු 16ක 17ක වගේ එකෙක් තමයි කියන්නේ. මාසයක් විතර වෙනවා. එතකොට මම මුල් දවස්වල මගේ ගෙදර දොරේ සෑහෙන ප්‍රශ්න තියුණා. ඉතින් මම මේ ප්‍රශ්න අහහා ඉන්දියා. මේ වැඩසටහනට මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, පාඩම් කරාට මතක ඉන්නේ නැහැ, අම්මා මෙහෙම කරනවා, ඒකින්ද මගේ හිත වේදනාව එනවා, ඔය වගේ ප්‍රශ්න තමයි ඔක ඉදිරිපත් වෙන්නේ. එතකොට ඔය ටික ඔය විදිහට අහහා ඉන්දියා. ඉතින් ඔය අහන හැම වෙලෙම වගේ මට කියනවා ඇහුණා, මේක මේ පුරුදු කරන්න, මේ පුරුදු කරන්න, එතකොට ප්‍රශ්න වලට විසඳුම් තමුන්ටම හොයා ගන්න පුළුවන් කියලා, මේ ප්‍රශ්න වල ස්වභාවය තමුන්ටම දැනගන්න පුළුවන් කියලා කියනවා නිතර නිතර ඇහුණා. ඉතින් මම මොකද කරේ? අර ප්‍රශ්න තියෙන එක තීවිද්දි එහෙමම මේ සිහිය පුරුදු කිරීම සති තුනක් විතර සිද්ධ කරා කියලා කියනවා. එහෙම කළා කියනවා. ඊට පස්සේ කියනවා තාමත් ඒ ප්‍රශ්න ටික එහෙම්ම තියෙනවා, හැබැයි මගේ අර හිතේ ඒ දවස්වල තරම් මේ ප්‍රශ්න අල්ලගෙන දඟලන ස්වභාවයක් නෑ දැන්. එතකොට අර ප්‍රශ්න ටික නැතිලා ගිහිල්ලා නෑ, ඒ ප්‍රශ්න ටික එහෙම් මේ විදිහට මේ ආකාරයෙන්ම තියෙනවා. නමුත් ඉස්සර තරම් මම දුක් ගන්නෙ නෑ කියලා සඳහන් කරනවා. අන්න ඔය කතාව තමයි අපි මේ කියන්නේ. එතකොට අන්න ටිකට අවසන් නැවත නැවත මේක පුරුදු කරනකොට මොකද වෙන්නේ දන්නෙම නැතුව අන්න අර විදිහේ භාවිත හිතක් බවට මේක ටිකෙන් ටික පත් වෙනවා. වැඩි වැඩියෙන් හුරු කරලා පුරුදු කරලා යදවපු හිතක් බවට මේක පත් වෙනවා. අන්න අර ඉහළට යන ආකාරයේ හිතක් බවට මේක ටිකෙන් ටික පත් වෙනවා. අර සමහරවනේ කය පොළොට හැදෙනකොට ගොඩ දෙනෙ ගිහී ඊට වැඩි පහළට ඇදගෙන වැටෙනවා. හරියට නිකන් අර සඳහන් වෙන්නේ මොකද්ද? මේ සුදුසු වෙලාවහම අහසට පැන නැග්ගත් පොළවට පොළවේ ගුහා ඇතුළට ගියත් එහෙම නැත්නම් සාගරයේ මැදට ගියත් අන්න ඒ මාරයාගේ වෙලාවහම මාරයාගේ සුදුසු අවස්ථාවහම මොකද වෙන්නේ? හරියට අර ගුවන් යානෙක ඉන්ධන ඉවර වුණා වගේ, එහෙම නැත්නම් නැවක මහා ආපදාවක් ඇති වුණා වගේ, නැත්නම් කන්දක් නාය ගියා වගේ අන්න තමන්ගේ අදාළ ඉරණම ළඟා වෙලා එනවා. එතකොට මොකද වෙන්නේ? අර කය පොළවට වැටෙනවා. ඊට වැඩිය පහළට හිත ඇදගෙන වැටෙනවා. අන්න අභාවිත හිතක ලක්ෂණය. අභාවිත හිතක ආදීන ස්වභාවය තමයි මේ සඳහන් කරන්නේ. ඉතින් අන්න ඒ වෙනුවට මේ විදිහේ භාවිත හිතක් හදාගත්තොත් අන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මහානාම උඹට බය වෙන්න දෙයක් නැහැ. උඹ මේ විදිහට දැන්ටම කටයුතු කළ ඉවරයි. දැන් ඔය මරණ මොහොතේ කරන දෙයක් ගැන නම් නෙමෙයි හැබැයි ඔය කියන්නේ. මරණ මොහොතෙත් සිහිය පිහිටව ගන්න උත්සාහයක් ගන්න පුළුවන්. නමුත් ඒක කොහොමද කියලා අපි තව ටිකකින් කතා කරලා බලමු. කොහොම හරි අන්න මේ කලින් පුරුදු කරලා තියෙනවා. කලින් පුරුදු කිරීම නිසා කය බිමට වැටුණාට මොකද හිත උඩට යනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන්නේ. සඳහන් කරන්නේ. එතකොට ඔය කියන කතාවත් එක්ක ගැළපෙන යම්කිසි විදිහක සිදුවීමක් දාලව දේශනා කරපු ගාථාවක් තමයි අද අපි මේ මාතෘකාව විදිහට ඉදිරියෙන් තිබ්බේ. මොකද තම්පුත්ත පසු සම්මත්තං ව්‍යාසත්ත මනසං නරං සුත්තංගාමං මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. මෙන්න මේ ගාථාවේ බුදුරජාණන් වහන්සේ උපමාවකුත් එක්ක බොහොම ලස්සනට මෙන්න මේ කතාව කියනවා. මොකද කෙනෙක් ඉන්නවා, මට පුත්තු ඉන්නවා, ඊළඟට මට ගාවයන් ඉන්නවා කියලා. මෙතන කියන්නේ මේ සම්පත් තියෙනවා කියලා. මට වස්සු සම්භාර තියෙනවා. එතකොට මට පුත්තු ඉන්නවා, මට වස්සු සම්භාර තියෙනවා කියලා යම් කිසි කෙනෙක් මත්තු විදිහට මත් වෙලා කල්ගත කරනවද, මත්තු සිතින් කාලය ගෙවනවද, මේ තැනැත්තා මරණය ආපු දවසට කොහොමද සැලෙන්නේ කියලා සඳහන් කරනවා. මරණය ආපු දවසට කොයි විදිහේ විපතකට පත් වෙනවද කියලා සඳහන් කරනවා. කොහොමද දෙන උපමාව කියනවා, නිදිගත් ගමකට කඩා වදින මහගං වතුරක් අන්න ඒ ගමේම ඉන්න පිරිස නොදැනුවත්වම මහමුහුදට අරන් යන්නේ කොයි ආකාරයෙන්ද? අන්න ඒ ආකාරයෙන් මේ තැනැත්තා මරණය පැමිණි දවසේ විපතකට දුකකට පත් වෙනවා කියලා සඳහන් කරනවා. අන්න අභාවිත හිතක් ඇතුව මෙන්න මේ විදිහේ දේවල් ගැන සතුටු වෙමින් මේවා මට තියෙනවා කියලා හිතමින් කල්පනා කරමින් කල් ගෙවන කෙනෙක් ගැන තමයි මේ කියන්නේ. අන්න එයාගේ අවස්ථාවක කොහොමද ඒ වගේ දෙයකට මුහුණ දෙන්නේ කියලා තමයි කියන්නේ. අර විදිහේ බොහොම වික්ෂිප්ත වූ හිතකින් හඳමින් වැළපෙමින් හරියට නිකම් මහගං වතුරක් නිදිගත් ගමක් මුහුදට අරගෙන යනවා වගේ මේ තැනත්තා මාරයාගේ ග්‍රහණයට අහු වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය කියන කතාවත් එක්ක හරි හරියට ගැළපිලා එන්න පුළුවන්. ඉතින් ඔය වගේ අත්දැකීම් වලට මුහුණ දෙනකොට මුහුණ දීලා බේරිලා එන්න එපා ඉතින් ඔබ කියන්න. එතකොට දවසක් කෙනෙක් ආවා මේ මහත්තයා කියනවා, මම මේ අර ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වෙන වෙලාවේ එක්තරා හෝටලයක තමයි වැඩ කරේ, කොළඹ තරු පහේ හෝටලයක වැඩ කරේ. එතකොට ශැංග්‍රීලා හෝටලේ වැඩ කරපු කෙනෙක් කියන්නේ, මම ඒ රෙස්ටෝරන්ට් එකේ මැනේජර් විදිහට ඉඳියේ. එතකොට ඒ අවස්ථාවේදී පළවෙනි බෝම්බ පිපිරෙනකොට මම එතන ඉඳියේ නැහැ කියලා මේ මහත්තයා කියනවා. එතකොට පිපුරනට පස්සේ මෙයා දුවගෙන ඇවිල්ලා දැන් මේ පිරිසව ආරක්ෂිත තැනකට ගමන් කරවන්න යන්න දුවගෙන ඇවිල්ලා. එතකොට කියනවා අන්න මේ එහෙම පිරිස එකතු කරලා වෙන දිසාවකට යොමු කරනකොට දෙවැනි බෝම්බ කාර්යය හරියට මෙතෙන්ට ඇවිල්ලා පුපුරව ගත්තා කියලා. මේ තමුන් ගාවටම ඇවිල්ලා පුපුරව ගත්තා කියලා. ඉතින් අත්තපය පිලිස්සිලා ලොකු ආබාධ වෙලා මාස ගණනක් හොස්පිටාලේ ඉඳියකුව. කොහොම හරි මෙයා කියන ඒ වෙලාවේ වෙච්ච සිදුවීම කියනවා. ඉතින් මොකුත් එහෙම ලොකු හිතට බයක් කල්පනාවක් විශේෂයක් කරන්න හේතුවක් නැහැ. යම් කිසි බයකුත් එක්ක මෙයා මොකද කළා තියෙන අර තුවාල බැලුවාම ලොකු තුවාල තියෙනවා. ඉතින් ඒකත් එක්ක බොහොම වික්ෂිප්ත වෙලා ඉතින් අර පඩි පෙළක් දිගේ බඩ ගාගෙන ගාගෙන තට්ටු තුනක්ද කොයිද පහළට බැහැලා බහිනකොට යාළුවෙක් දැකලා ඊට පස්සේ ඉස්පිරිතාලේ දාලා එව්වා. එතනින් පස්සේ මතකත් නැහැ කියලා සඳහන් කරනවා. එතකොට ඔය වගේ අවස්ථාවකදී මේ වගේ පුහුණුවක් කරන්න පුළුවන්ද කියන ගැටලුවක් තියෙනවා. මේ විදිහේ කලින් පුරුදු කරලා තියාගත්තේ නැත්නම් මේ වගේ අවස්ථාවක මේක කරන්න පුළුවන්ද කියලා සඳහනක් තියෙනවා. ඊළඟට සඳහන් කරනවා තව සිදුවීමක් කියන මොකද්ද මේ ඒ රෙස්ටෝරන්ට් එකේ වැඩ කරපු වෙන ගෑනු ළමයෙක් ගැන කියන්නේ. එතකොට එයා මේ බෝම්බ දෙක පුපුරනකොට එතන ළඟම ඉඳලා තියෙනවා. එතකොට පළවෙනි බෝම්බකාරයා ඇවිල්ලා මෙයා ටේබල් එකකට යම් කිසි දෙයක් දිදීින් දැද්දි ඒ ළඟටම ඇවිල්ලා අනිත් පැත්ත හැරිලා බෝම්බේ පුපුරා ගත්තලු. එතකොට බෝම්බකාරයාගේ මේ ඇඟට කවර් වෙන්න නිසා මෙයාට ඒකින් අනතුරක් වෙලා නැහැ. ඊළඟට සඳහන් කරනවා දෙවැනි බෝම්බකාරයා පුපුරනකොට හරියටම ඔය හොටෙල් වල තියෙන ලොකු කණු ස්වාමීන් වහන්සේ කණුවකට බෝම්බකාරයා ළඟමලු හෙත් මේ දරුවා ඒ කණුවකට අන්න මුවා වෙන වෙලාවේදී අර මහා කණුවකට මුවා වෙන වෙලාවේදී දෙවැනි බෝම්බේ පුපුර ගත්තලු. ඒතර බෝම්බ දෙකම පුපුරනකොට අත ළඟ ඉඳලා තියෙන්නේ. හැබැයි දෙකෙන් සීරීමක්වත් වෙලා නැහැ. ඉතින් බොහෝ ඈත ඉන්න පිරිස් ළඟට ඇවිල්ලා මරණයට ලක් වෙද්දි ගොදුරු වෙද්දි ඉතින් අර සුදුසු අවස්ථාව ආපු නැති කෙනෙක් ওই විදිහට හීරීමක් අතුව බේරිලා යනවා. ඉතින් ඒ වගේ අවස්ථා නැවත නැවත වැඩි වැඩියෙන් අපිට දකින්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වෙලාවක මේ වගේ දෙයක් පුහුණු කරන්න පුළුවන්ද කියන ගැටලුව තියෙනවා. දැන් කොවිඩ් හැදිච්ච කෙනෙක් පහුගිය දවසක කියනවා ස්වාමීන් වහන්ස සිහිය පිහිටවන්න කියලා හිතාගෙන ඉඳියට මොකද වැඩේ හරි අමාරුයි. මොකද හේතුව අර මේ පපුව උඩින් හරියට මහා ගලක් තිබ්බා වගේ කිසිම විදියක ඉන්න බෑ. ඇඟපත ඔක්කොම රිදුන් දෙනවා. එක විදියක ඉන්නම බෑ. ඊළඟ සිහිය පිහිටවන්න බැලුවාම අර ඇඟේ තියෙන වේදනාව තව දරුණු වෙලා වැඩි වෙලා එනවා කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවක බොහොම අමාරුවෙන් එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉන්නවා මිසක් ඔය කියන විදියට කරගන්න අමාරු වුණා කියන අදහසක් කියනවා. ඉතින් ඒකේ සත්‍යතාවයක් තියෙනවා. ඇත්තටම ඔය වගේ වෙලාවක ඉතින් අපහසුවක් අමාරුවක් වර්ධනය වෙලා එනවා. ඒ වගේ අවස්ථාවක ඔය කියන තරම් ඔය කියන විදිහට කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් පහුගිය දවසේ හොඳ සිදුවීමක් වුණා. මටත් ඔය වගේ දෙයක් තේරෙන එකක්. මොකද්ද දැන් මේ දවස් දෙකකට කලින් රාත්‍රී දන්නේ නැහැ මොකක් හරි සුළඟක් වගේ කැරකි කැරකි තිවිලා. එතකොට ඉතින් නිදියගෙන ඉන්නකොට කොහොම හරි අන්න මේ වටපිටාවේ තියුණ මොකක් හරි ඇවිල්ලා නිකන් වහලේ වදිනා වගේ ස්වභාවයක් එක්ක ඇහැරුණා. මොකක් හරි එකක් නිකන් වහලේ වැදුනා වගේ පොඩි සද්දෙකුත් එක්ක ඇහැරුණා. ඊට පස්සේ ඇහැරිලා අවධානය ආවට පස්සේ ඔන්න දැන් තේරෙනවා මොකක් හරි එකක් කඩාගෙන බිඳගෙන එන දිශාවක් තේරෙනවා. ඊට පස්සේ ඒ විදිහට සද්දෙකුත් එක්ක ලං ලං වෙලා එනවා වගේ තේරෙනවා. ඉතින් එහෙම ඇවිල්ලා බලනකොට මොකද්ද වැදුනේ කියලා යන්න අර ගහක් උලඟට පෙරලිලා ඇවිල්ලා හරියටම ඒ මම ඉඳපු තැන උඩ වහලේ වැදිලා රාත්‍රී එකමාරයි. එතකොට අර සාමාන්‍ය මුලින් ඉදිරිලා එන ගහක් වගේ නෙමෙයි මුලින් ඉදිරිලා එනවා වගේ නෙමෙයි ඔය හුලඟට එන්නේ මැද්දෙන් කැඩිලා ගස් එන්නේ. එතකොට ඔය අඩි හීසියක් අමාරක් උස ගහක් සාමාන්‍යයෙන් මැද්දෙන් කැඩිලා තමයි එන්නේ. නිකන් උසල පොලේ ගැහුවාගේ තමයි එන්නේ. එතකොට උඩ අහස එන්නේ. ඉතින් ඇවිල්ලා කොහොම හරි වැදිලා දැන් ඒ වැදෙන මොහොත ගත්තොත් දැන් මට විනා තප්පර 5ක් විතර තේරුණා දැන් මොකක් හරි එනවා 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 කියලා. ඉතින් වෙන කල්පනාවක් නැහැ. වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. ඉතින් ඇවිල්ලා පළවෙනියට වහලේ වැදුනා. දෙවැනියට වහලේ කඩාගෙන ඇවිල්ලා සිවිලිමේ වැදුනා. ඊට පස්සේ සිවිලින් තහඩුත් කැඩිලා වහලෙත් කැඩිලා ලීඩ් කැඩිලා කොහොම හරි ඇවිල්ලා හරියටම නිදියගෙන ඉඳපු තැනම උඩ ලොකු මීටරයක වගේ ලොකු හිලකුත් හැදිලා අත්තකුත් ඇතුළට ඇවිල්ලා එතකොට මේ හැරිලා බලනකොට සීලින් කෑලි ලී කෑලි හතර වටේ. නමුත් එකක්වත් ඇඟේ වැදුන්නේ නැහැ. දූවිලි අර කුඩු කෑලි විතරයි හරියටම ඔළුව උඩ ඉඳපු තැන තමයි අර සිදුවීම වෙලා තියුනේ. ඉතින් කොහොම හරි කට්ටියත් එක්ක වටපිටාවේ දෙතුන් දෙනෙක් ටක් ටක් ගාලා දුවගෙන ඇවිල්ලා බලනකොට මහා ගහක් අර විදියට විසිරලා ඇවිල්ලා වහලේ වැදිලා තියුනේ. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක මම කල්පනා කළ බැලුව පස්සෙත් දැන් ඒ වෙලාවට මුකුත් කරන්න පුළුවන් දෙයක් තියෙනවද? ඒ වෙලාවට කරන්න දෙයක් නැහැ. ඒ වෙලාවට නිකන් ඔහේ බලාගෙන ඉඳීමක් තමයි තියෙන්නේ. මොකද ඒ යන ක්‍රියාදාමේ ඉතින් අපිට පාලනයකින් තොරයි. ඒ වගේ අවස්ථාවක් අපි හිතනවා මේම කරන්න පුළුවන්, අරහෙම කරන්න පුළුවන් කියලා. ඒ සැලසුම් ඔක්කොම ඒ කලින් කරන සැලසුම් විතරයි. ඒ වෙලාවට අහම බෑ. ඉතින් කෙනෙක් වටපිටාවේ බලනවා මේ ගහ කැඩෙන්න ඉඩ තියෙනවා, මේ ගහ කැඩෙන්න ඉඩක් තියෙනවා, මේක කපල ඉවර කරා නම් හරි කියලා. එහෙම සැක කටයුතු ගස් ඔක්කොම තියෙද්දි කවදාවත් දැකපු නැති ගහක් තමයි අන්තිමට බලනකොට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒවට අපිට ප්ලෑන් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් ඔතන තියෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කෙනෙක් නිකන් මාව සනසන් වගේ කියනවා, බලන්න ගිහින් මොකක් හීරීමක්වත් වෙලා නැහැනේ, ඒකනේ පින කියලා සඳහන් කරනවා. ඒතර මං කිව්වේ ඉතින් එහෙනම් පිනක් තියෙනවනේ, එහෙම ඉතින් ගහ නොවැටි තියෙන්න තියුණනේ කියලා. ගහ ඇවිල්ලා වැදිලානේ දැන් මේ සිල්ලා නැත්තේ. ඒතර අර කියනවා දෙවියන් වහන්සේ මම පඩිපෙලෙන් වැටෙනකොට පඩිපෙල කඩාගෙන මම වැටුණා, දෙවියන් වහන්සේ මාව බේරගත්තා. අනේ ඒ දේවිය පුත්‍රයාණන් වහන්සේට පිංසුදු වේවා, මම මේ විදිහට ආරක්ෂා කරා. ඉතින් කියනවා මොකද දෙයියට ඉතින් එහෙනම් පඩිපෙල කඩන්න නැතුව ඉන්න තියුණනේ මුල් අවස්ථාවේදී. දැන් පඩිපෙල කඩලා බිම දාලානේ ඔය බේරලා තියෙන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක කොයි විදිහටද අපි මුණ දෙන්නේ? ඉතින් මේ සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් ඔය ඉල්ලගෙනනේ කාලා තියෙන්නේ මේ අපි වගේ නගරයට වෙලා ඉන්දියානම් ඔය මහා ගස් තියෙන තැන්වලින් ටිකක් වැලකිලා ඉන්දියානම් ඔය සතා සර්පයා තියෙන ඉන්න තැන්වලින් වැලකිලා ඉන්දියානම් ඔය වගේ අනතුරක් වෙන්නේ නැහැ නේ කියලා. එතකොට අනර මහානාම සාක්ෂය ඉන්න ඉන්දියපු පුරවරයට ගියා නම් හරි කියලා තමයි ඔය කියන්නේ. එතකොට නගරේ අනතුරක් නැද්ද? ඔය ඔච්චර වේගෙන් එහෙට මෙහෙට යන යාන වාහන අතර ගැවසෙනකොට අනතුරක් නැද්ද? ඔය කියන විදිහට කොවිඩ් පුරවරයක ඉන්නකොට අනතුරක් නැද්ද? හැමෝටම තියෙන අනතුරක් තමයි මේක. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මොකද්ද මෙන්න මේ විදිහ කැලේකට යන්න, මේ විදිහ ශුන්‍යාගාරයකට යන්න, මේ වගේ පාළුගේකට යන්න. එතකොට එතන ඉන්න ඔය විදිහ සතා සර්පයා ඉන්නවා. ඊළඟට මහ ගස් ඔය විදිහට උලංගට කැරකිලා එන ගස් තියෙනවා. ඉතින් ඇවිල්ලා වැදුනොත් විසගොර සර්පේ දස්ත කරොත් ඉවරයි. උඹ එහෙම මැරිලා යයි. ඒක දෙයක් නැහැ. නමුත් අන්න මේ විදිහේ ප්‍රතිපදාවක් කලින් වැඩලා තියාගනි. මේ විදිහේ දෙයක් නැවත නැවත හුරු කරලා තියාගනි. ඒ වගේ වෙලාවක ඕක කරන්න නම් අමාරු වෙයි කියලා තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ කියන්න උත්සාහ කරන්නේ. එතකොට කොයි පරිසරයක ඉඳියත්, අර විදිහට අහසට නැගිලා ඉඳියත්, එහෙම නැත්නම් මුහුද මැදට ගිහිල්ලා ඉඳියත්, එහෙම නැත්නම් පර්වතවල විවරයන් තුල ඇඟවිලා ඉඳියත්, ඒ සුදුසු වෙලාවහම ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒ සූදානම අපි ළඟ තියනවාද නැද්ද කියන ගැටලුව තමයි මෙන්න මේ කාලෙදි විසඳ ගන්න පුළුවන් ගැටලුව. මේ අවස්ථාවේදී විසඳ ගන්න පුළුවන් ගැටලුව. මේ කලින් විසඳලා තියා ගන්න ඕනේ ගැටලුව ඕක තමයි. ඉතින් ඒ විදිහට කෙනෙක් උත්සාහයක් ගන්නවා නම්, ඒ විදිහට කෙනෙක් කටයුතු කරනවා නම් අනේ තැනටට පුළුවනි මෙන්න මේ ආකාරයට භාවිත හිතක් කලින්ම හදලා තියාගන්න. අර විදිහට ඉහළට ගමන් කරන හිතක් කලින්ම හදලා තියාගන්න පුළුවන්. ඒ හදන්න හදන්න මේ තැනත්තට ඒක මේ මැරෙනකන් ඉන්න ඕනේ නැහැ බලන්න. දැන් අර පොඩි දරුවෙක් අර අවුරුදු 17ක වගේ දරුවෙක් කියනවා මොකද මගේ කලින් ප්‍රශ්න ටිකක් තියෙනවා. දැනුත් තියෙනවා. හැබැයි මට ඉස්තර තරම් මේවෙන් පීඩාවක් එන්නේ නැහැ. ඒක ඔය කියන කතාව තමයි කියන්නේ. මොකද අන්න හිත භාවිත වෙනකොට අර විද්‍යට සල්ප වදිනකොට අන්න මොකද වෙන්නේ? මේක අර අච්චර තරම් වෙහෙසක් ගන්න ඇති ස්වභාවයක් මතුවලා එනවා. අර විදිහට ප්‍රශ්න කන්දරාවක් තියෙනවා. ඒ ප්‍රශ්න තියුණාට මොකද ඔය විවේකී වෙන්න පුළුවන් ගතියක් මතෙලා එනවා. ඉතින් ඒක නැවත නැවත පුරුදු කිරීමෙන් දැන් ඒ දරුවා සති 3යි පුරුදු කරලා තියෙන්නේ. සති 3ක පුරුද්දකින් තමයි මේ කියන්නේ. එතකොට අපිටත් මේ විදිහට උත්සාහයක් දරලා බලන්න පුළුවන් මේ කියන කතාව හරියද ඇත්තද බොරුද කියලා හොයලා බලන්න පුළුවන්. කිව්ව පළියට ඉතින් පිළිගන්න ඕනේ නැහැනේ. ඒ වෙනුවට කරලා බලන්න. හුරු කරලා බලන්න. හුරු කරන්න කරන්න කල් ගන්න ගන්න තම තමුන්ටම මේක පරීක්ෂා කරගන්න පුළුවන් මේ කියන කතාව හරියද. මේ විදිහට කය පහලට වැටෙද්දී උඩට යන හිතක් වගේ දෙයක් මට ටිකෙන් ටික ඇති වෙනවාද කියන ප්‍රශ්නේ තම තමුන්ට විසඳ ගන්න පුළුවන්. ඉතින් ඒක මැරෙන මොහොතට කලින් අත්දකින්න ඕනේ. ටිකෙන් ටික මගේ මේ හිත ඉස්තරතරම් දුක් ගන්නේ නැහැ. ඉස්තරතරම් වෙහෙසක් ගන්නේ නැහැ. ඉස්තරතරම් බය වුණාට මොකද වැඩිකල් බය වෙලා ඉන්නේ නැහැ. මේ විදිහේ වෙනසක් අපි තුල ඇති වෙනවා කියන එක අපිට මැරෙන මොහොතට කලින් පරීක්ෂා කරලා බලන්න පුළුවන්නේ. අන්න ඒ පරීක්ෂාව පිළිබඳ ප්‍රතිපදාවක තමයි අපි මේ ඉදලා ඉන්නේ. ඉතින් ඒ පරීක්ෂාව නැවත නැවත කරන්න කරන්න ඒකට අවස්ථාව ගන්න ගන්න තමුන් තුලින්ම තේරෙනවා මොකද්ද මගේ කය පහළට වැටුණාට මොකද, කය පොළවට ඇදගෙන වැටුණාට මොකද, අන්න හිත යම් කිසි විදියක ඉහළට ගමන් කරන ආකාරයක්, යම් කිසි විදියක ඉහළට යනවා කියන ස්වභාවයක් මගේ හිත තුළ ටිකෙන් ටික මතුවෙලා එනවා කියලා. අර විදිහේ යම් කිසි අවාසනාවන්ත මරණයක් උදා වෙලා ආපු වෙලාවක හඬමින් වැළපෙමින් හිත ඊට වැඩිය පහළ දිහාවකට ගමන් කරනව වෙනුවට අර විදිහට කලබලේ අතරින් වුණත් අපේ මේ හිත ඉහළට ගමන් කරන ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඒ වෙලාවේදී කලබල වෙන්න නොවෙනවා කියලා අපිට කියන්න අමාරුයි. දැන් සමහර විට අපි මේ මෙච්චර කතන්දර කිව්වට මොකද, මරණය ආපු වෙලාවට සැලෙන්න ඉඩ තියෙනවා. කෝවිඩ් ගැන ඔහොම කිව්වට මොකද, කෝවිඩ් හැදිච්ච දවසට අමාරුවෙන් ඉඩ තියෙනවා. ඒ අමාරු වුණාම දරන්න ටිකක් අපහසුයි. අර කියනවා වගේ අසනීප වෙලාවම බලන්න ඕනේ ඔය කියන සිහි කතන්දර කරන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවට කොහොමද මේ පීඩාව නැවත නැවත අපි යටපත් කරන්නේ? දවසක දෙකක තුනක අසනීපෙන්නේ මේ සති කිහිපයක් එහෙම ඉන්නකොට දමල ගහලා ඔක්කොම අතහැරලා යම් කිසි දෙයක් විවේකයෙන් ඉන්නවා කියන මොකක් හරි ඔළුව යොදවලා ඉන්නවා කියන ස්වභාවයෙන් සිහිය ටිකක් අමතක කරලා ඉන්නවා කියන ස්වභාවයක් මාතුල ඇති වෙනවද කියලා ප්‍රශ්නයක් එනවා. මාගේ අත්දැකීම නම් සාමාන්‍ය සති කිහිපයක් ඔය විදිහට අසනීප වෙලා ඉන්නකොට සිහිය කොහොමදත් අයියෝ මේක ඉවරයක් වෙන්නේ නැහැ කියලා නිකන් දමල ගහලා ඉන්න ආකාරයක් තමයි තියෙන්නේ. ඒත් ඒ වගේ වෙලාවක අර විදිහට කලින් පුරුදු කරලා තිබුණාට ඒ වගේ වෙලාවක ඒ විදිහ අවස්ථාවකදී සිහිය යොමු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. සිහියෙන් ওই විදිහට ඉන්න උත්සාහයක් ගන්න පුළුවන් නැවත නැවත. නමුත් අර පීඩාව වැඩි. පීඩාව වැඩි. ඒ වැඩි වුණාම ඉතින් ටිකක් කෙඳිරි ගෑවෙනවා. ටිකක් අමාරු වෙනවා. නමුත් අමාරුවෙන් නැවත නැවත ටිකෙන් ටික තමුන් කෙරෙහි සිහියක් විහිදවගෙන ඉන්න පුළුවන්. ඉතින් ඕකම බුදුරජාණන් වහන්සේ කියන ඔය වගේ අමාරු වෙච්ච ඔය වගේ කය වේදනා දෙන අපහසු තත්ත්වයක ඉන්න කෙනෙක්ට කියනවා මොකද්ද මේ ඔබේ කය ආතුර වෙලා තියෙන්නේ. ඔබේ කය දැන් ආතුර වෙලා තියෙන. නමුත් හිත ආතුර නොවන විදිහට උත්සාහයක් ගන්න කියලා සඳහන් කරනවා. මේ කලින් පුරුදු කරන කතාවක් නේ මෙතෙන්දි කියන්නේ. මේ අන්තිම අවස්ථාව ගැන කතාවක් තමයි මෙතෙන්දි කියන්නේ. එතකොට හිත ආතුර නොවි ඉන්න විදිහට ඉක්මීමක් ඇති කරගන්න කියලා උපදේශයක් දෙනවා. ඉතින් අපේ හිත නැවත නැවත ආතුර වෙනවා මේ වගේ අවස්ථාවලදී. මොකද්ද මේ කියලා, විකමන විකාරයක්ද මේ කියලා, මේ විදිහට ඉන්න බෑ කියලා, මෙහෙට මෙහෙට පෙරලෙන ගතියක්, කඩලා බිඳලා දමන ගතියක් අපි තුල නැවත නැවත මතුවලා එනවා. අර කයට අනුව හිතත් ආතුර වෙනවා. ඒක ස්වභාවිකයි. ඒ ආතුර වීම නැවත නැවත දකින්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි සඳහන් කරන්නේ. දැන් අපි පැත්තක තියේවා. ඉතින් අපි කතන්දර අහලා දිනවා මේ මහා මුගලන් ස්වාමීන් වහන්සේ එක්තරා අවස්ථාවක මේ ගිජ්ජකූට පර්වතයේ ඉන්න අවස්ථාවක මෙන්න හොඳටම අසනීප වෙලා. හොඳටම අසනීප වෙලා එතකොට බුදුරජාණන් වහන්සේ අවස්වරුවේ යනවා. ගිහිල්ලා අහනවා මේ මොග්ගල්ලාන මේ කොහොමද තොරතුරු, කොහොමද මේ අසනීප තත්ත්වේ කියලා විමසා සිටිනවා. යැපෙන්න පුළුවන්ද කියලා විමසා සිටිනවා. එතකොට මේ මොගලන් හාමුදුරුව මොකද කියන්නේ? භාග්‍යතුන් වහන්සේ යැපෙන්න අමාරුයි. යැපෙන්න අමාරුයි, ඉවසන්න අමාරුයි. මෙන්න මේ විදිහට මේ වේදනාවන් අඩු වෙනවා කියලා නම් පේන්නේ නැහැ. ඊළඟට අඩු වෙන පැත්තටත් නෙමෙයි යන්නේ, වැඩි වෙන පැත්තට යන්නේ කියලා බුදුරජාණන් වහන්සේට තමුන්ගේ දුක් ගැනවිල්ල කියනවා. ඒ කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ අන්න පොඩ්ඩක් නැවත මතක් කළ දෙනවා. ඔය විදිහට කය ආතුර වුණාම හිත ආතුර වෙන එක ස්වභාවිකයි. නමුත් මේ ධර්මය සිහියට නගා ගන්න. මේ සිහිය නැවත නැවත තමුන්ගේ ඉදිරියෙන් තියා ගන්න. මේ කයේ ආතුර වීමට අනුව හිත ආතුර වෙනවා කියන එක තමුන් දැනගන්න කියලා සඳහන් කරනවා. එහෙම නැවත නැවත ඒ පිළිබඳ හික්මීමක් ඇති කරගන්න කියලා යම් කිසි ප්‍රකාශයක් කරනවා අර මුගලන් හාමුදුරුවන්ට. ඉතින් ඒ ප්‍රකාශ කරාම ඒ නැවත මතක් කර දීමක්. එතන මෙතනදී සහයෝගයක් වගේ දෙන්නේ. පිටින් කෙනෙක් ඇවිල්ලා නිකන් මතක් කරලා දෙනවා. මොකද අර අමාරුයි, අපහසු ඉන්න කෙනාට ඒ අවස්ථාවේදී දරන්න අමාරුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙවිල්ල මතක් කරලා දුන්නාම අන්න ඒ වෙලාවේදී නැවතත් පොඩ්ඩක් සිහිය පිටවගෙන ඒ අසනීපේ පොඩ්ඩක් අඩු වෙලා ගියා කියලා අපි අහලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආසනීප වෙලා ඉඳද්දිත් අන්න මහා චුන්ද කියන ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා විමසා සිටිනවා. ඇවිල්ලා අතර වන්දනා කළා. එතන ළඟ වාඩි වෙලා මේ ප්‍රශ්නේ අහන්නේ වෙලාවට. මේ ප්‍රශ්නේ අහුවා නම් ඉතින් බුදුරජාණන් වහන්සේට ඔය පිළිතුර තමයි දෙන්න වෙන්නේ. මොකද්ද? යැපෙන්න බෑ. අමාරුයි, අසනීප වැඩි වෙනවා දිහාට තමයි යන්නේ කියලා තමයි කියන්න වෙන්නේ. කොහොම හරි මේ ප්‍රශ්නේ අහන්න ඒ හාමුදුරුවන්ගේ ගුණයටද කොහෙද. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා, මොකද්ද මට මේ 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 විදිහට පොඩ්ඩක් ධර්මයේ දේශනා කරන්න, මට මේ විදිහට පොඩ්ඩක් බණ ටිකක් මතක් කරලා දෙන්න මේ බුදුහාමුදුරු කියන්නේ. එතකොට අර චුන්ද හාමුදුරුවෝ ඉතින් කියනවා භාග්‍යතුන් වහන්සේ මෙහෙම මෙහෙම කියලා තියෙනවානේ, මේ විදියට හික්මෙන්න කියලා තියෙනවානේ අපිට කියලා පොඩි විස්තරයක් කියනවා. ඒ විස්තරය කිව්වම අන්න බුදුන්ගේ අසනීපෙත් සුව වෙලා ගියා කියලා සඳහනක් තියෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවක ඉතින් පොඩ්ඩක් අමාරුවක් අපහසුවක් ඉදිරිපත් වෙන්න පුළුවන්. කොච්චර පඬිත කතා කිව්වත් මැරෙන වෙලාවේ පොඩ්ඩක් ඉතින් කෙඳිරි ගෑවෙන්න පුළුවන්. ඔය විදිහේ අසනීපයක් හැදුනහම සිහිය පොඩ්ඩක් කල් වෙන්න පුළුවන්. අර විදිහේ කලබල අවස්ථාවක තමුහුණ දුන්නාම, ඒ විදිහ අනතුරක් අර මහානාම ශාක්‍ය කියන විදිහට තමන්ගේ ඉස්සරහට අහම පොඩ්ඩක් සැලෙන්න පුළුවන්. බුදුන් අමතක වෙන්න පුළුවන්. මේ හිත වික්ෂිප්ත වෙන්න පුළුවන්. නමුත් අන්න අර අපි කලින් වඩලා තියෙන ප්‍රතිපදාව, කලින් හුරු කරලා තියෙන මේ හිතේ ස්වභාවය, මෙන්න මේ කය පහලට වැටුණත් හිත ඉහළට යන ස්වභාවයක් අපි ලං කරගෙන තියෙනවා. එතකොට කය බිමට වැටෙනවා, නමුත් හිත උඩට යනවා. ඉතින් එවැනිව භාවිත හිතක්, එවැනිව ඉහළට යන හිතක් සාදා ගැනීම සඳහා මෙන්න මේ ධර්ම දේශනාවට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට සිදු වේවා. අපිට ඉතා වටිනා ධර්ම දේශනාවක් අහන්න ලැබුණා. අපි ශරීරයේ පහළට යන වෙලාවේ අපි හිත කොහොමද අපි ඉහළට ඔසවා තබා ගන්නේ යනුවෙන් අපට ඉතා වටිනා උපදෙස් ලැබුණා ස්වාමීන් වහන්සේ. දැන් අපිට තියෙන්නේ මේ අපේ කමඨාන් පිරිසුදු කිරීමේ අවස්ථාව. ඒ සඳහා මම නදීප් මහතාට ආරාධනා කරනවා ඒ වාර්තා ඉදිරිපත් කිරීම සඳහා.
අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපි අර මේ මූලික උපදේශ මාලාව පොඩ්ඩක් මතක් කරනවා, නළු පිරිසකුත් ඉන්නකෝ.
ඒයි ස්වාමීන් වහන්සේ, මට ඒක අමතක වුණා, සමා වෙන්න. මං ඒක ෂෙයා කරන්න ඉස්සෙල්ලා. මං හිතන්නේ හැමෝටම දැක ගන්න පුළුවන් අපේ මේ උපදෙස් පත්‍රිකාව මං ෂෙයා කරලා තියෙනවා. ඒකේ පළමුවෙන්ම තියෙනවා මේ අපිට නරඹන්න ඕනේ වීඩියෝ වල ලින්ක්ස් දෙකක්, සතිමත් ඇවිදීම ගැනයි සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන්ුත්. මේ උපදෙස් පත්‍රිකාව මම චැට් සෙක්ෂන් එකේ මේ දැම්මා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊළඟට දෙවැනි අංකයේ සඳහන් වෙනවා හැම ඔබට මේ පුළුවන් තරම් මේ ඒ උපදෙස් බලාගෙන මේ කෙටි කාලයකින් පළවෙනි පටන්ගෙන දින සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම පටන්ගෙන මේ ක්‍රමයෙන් එය වැඩි කරගන්න. ඊට පස්සේ තුන්වෙනි කාරණේ දක්වනවා මේ සතිමත් ඇවිදීම සතිමත් හිඳ ගැනීම සරලව අත්දැකීමක් වශයෙන් ඉදිරිපත් කරන්න. ඒ ඉදිරිපත් කරාම ඒ සඳහා ඔබට අවශ්‍ය උපදෙස් ගරු ස්වාමින් වහන්සේ විසින් ලබා දෙනු ඇත. ඒ සතිමත් වීමේදී ඔබට ඔබගේ පාදයේ වලට දැනුන දේ, ඔබ හිඳ ගන්න සිටින විට හුස්ම ගන්න ආකාරයේ උදරයේ පිම්බීම සහ ඇකිලීම, ඒ සඳහා ඉරියව්වල දැනෙන ආකාරයේ වාර්තාවේ සටහන් කරන්න. ඔබගේ වාර්තාව හතරවෙනි අංකයේ තියෙනවා. ඒ වාර්තාව අපේ Google ෆෝර්මේ ඔස්සේ ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊමේල් ලිපිනය පාවිච්චි කරලා එය අපිට ඉදිරිපත් කරන්න. ඊළඟට පස්වෙනි අංකය, ඔබට ලබා දෙන උපදෙස් අනුව ඉදිරියට සතිමත් බව පුහුණු කරන්න. සත්‍යපතා සූම් තාක්ෂණයේ අරහා පැවැත්වෙන වැඩසටහනට සම්බන්ධ වීමට මේ පහත සඳහා ලින්ක් එක භාවිතා කරන්න. ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7:00 ඉඳලා 8:30ටත්, මෙල්බන් වේලාවෙන් පෙරවරු 11:30 සිට 1, නිව්සීලන්ඩ් වේලාවෙන් පස්වරු 1:30 සිට පස්වරු 3 දක්වා මේ වැඩසටහන පවත්වන සමහර අවස්ථාවලදී මේ ඊට වඩා දික් වීමට ඉඩ තියෙනවා. ඒ සම්බන්ධයෙන් යම් කිසි උපදෙස් ඔබට අවශ්‍ය නම් මේ වැඩසටහන අවසානයේදී හෝ චැට් සෙක්ෂන් එක මාර්ගයෙන් අපට ඉදිරිපත් කරන්න. දැන් නදීප් මහතාට මම ආරාධනා කරනවා මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම.
පත්මාන්ති, අවසරයි ස්වාමීන් වහන්සේ. අද අපිට වාර්තා හයක් ලැබී තිබෙනවා ස්වාමීන් වහන්ස. ගිය සතියේ ඉතුරු වෙච්ච වාර්තා තුනත් සමග පළවෙනි වාර්තාව හැටියට මං වියානාදුවගේ වාර්තාව ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටිනවා.
හොඳයි, ඉස්සරහට.
This is the report from Viyanadua. The topic of the report is mindful petting of my tikiri baba. I was mindfully petting my tikiri baba. I noticed her stinky smell. I felt her so soft. I felt her like a pillow. When I put my head down on her, I heard her breathing so loud when I pet her. Let me share the photos she sent us, Swami Nahansa. This is a report, and this is Viana petting her little kitten. That's the end of report, Swami Nahansa.
Okay, so Tikiri Baba is the cat.
Yes.
She is a smelly cat, I guess, right? Right, so when we practice mindfulness, of course you can use this anywhere in your day-to-day life. During the day you can practice, so instead of becoming lost in our mind, we try to do whatever the activity we do, we try to do it mindfully. So it's like turning inwards instead of outwards, so it's more like a cat person than a dog person. So the dog lovers might hate me, but still, when you turn inwards, you are becoming more like a cat person. So behavior of a cat, if you see, that animal is always in a comfort. It is not in a rush. It is always, you know, when it is sitting, it is sitting in the comfort. When it is walking in a comfort. And it appears like it is walking with very mindfully, very much mindfulness. It feels like you can see how a cat is taking steps, how a cat is walking. So you can see one leg at a time, then the other leg, walking in a comfort and sitting always in a comfortable manner, always in a relaxed manner. I'm not saying cat is mindful, still we can get an idea. So cat person, we are becoming more and more when we try to be mindful. When we try to be mindful, we try to be like a cat. That nature we are developing. We are turning inward rather than outward. So Viana is giving us valuable information based on a report. She's petting a cat. She's a smelly cat. And then we see how we can be mindful in such situations. Whatever the activity that you do, if you do it mindfully, if you pay attention to what you are doing, you can notice all these things. So you can't limit your practice only to walking and sitting. Instead, Viana is telling us that we can do such a practice during your day-to-day life. Whatever the activities that you enjoy, you can do them with mindfulness, and that's the idea she has given here. So Dua, we are happy that you are reporting every week, and next week also do something innovative and let us know about your practice, and we are happy to hear. Nadeep Mahathaya, ape Sagara Hamduroth sambandha vela inna api me Sagara Hamdurana damuda
ehemai sarunatha hina ehemai sarunatha sarunase sambandha enoda apit ekka atharamagadi නැවත
මම මට කොහොමත් මෙතන ඉන්න වෙනවා මං ඒක හින්දා.
එහෙමයි ස්වාමීන් වහන්ස. අවසරයි ගෞරවනීය ධම්මසාගර ස්වාමීන් වහන්ස.
පත්මනන්දා ධම්මසාගර ස්වාමීන් වහන්සේව
හරි ඇහෙනව නේද?
අවසරයි.
එහෙමයි ස්වාමීන් වහන්ස.
අවසරයි වහන්සේ ධම්මසාගර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේව ඉතා ගෞරවයෙන් මේ වැඩසටහනට පිළිගන්නවා.
හරි. කෝ-හොස්ට් කරලා පිළිගත්තා නම් හරි.
අවසර සවන් වහන්සේ තෙරුවන් සරණයි. ඊළඟ වාර්තාව ඉදිරිපත් කිරීමට අවසරයි.
ඔව්.
ගෞරවනීය ස්වාමින් වහන්ස, මම වසර අත්තකුරු ලියලා තියෙන ස්වාමින් වහන්ස, පොඩ්ඩක් මට සමහර වෙලාවට වචන එහෙම මාරුනොත් වාර්තාව ඉදිරිපත් කරලා තියෙනාගෙන සමා වෙල්ලනවා, ස්වාමින් වහන්සේගෙන සමා වෙල්ලනවා.
අපින් ගොමඩක් තියෙනවා. හරි.
ගෞරවනීය ස්වාමින් වහන්ස, මම වසර කිහිපයක සිට ඔබ වහන්සේලාගේ ධර්ම දේශනාවලට සවන් දෙන අයෙක්මි. රැකියාවක් කරන මාහට කොරෝනා රෝගය හේතුවෙන් දිවයින වසා තිබුණු කාලයේදී දින 5ක භවනා වැඩසටහන් වලට සම්බන්ධ වීමට ලැබීමෙන් ධර්මයේ ප්‍රායෝගිකව යෙදීමටද ඉඩකඩ ලැබුණි. මීට අමතරව සතියට ප්‍රවේශයක් වැඩසටහනකටද අකණ්ඩව සම්බන්ධ වුනේමි. මෙසේ මාගේ සිත පිළිබඳව අධ්‍යයනයක යෙදෙමින් පවතින අවස්ථාවක මාහට පසුගිය සතියේ උසස් වීමක් ලැබ කොළඹට යාමට සිදුවිය. අවස්ථාව අනුව මෙය ප්‍රතික්ෂේප කිරීමටද නොහැකිය. උසස් වීම ලැබීමත් සමගම මා සිදු කරගෙන පැමිණි භවනා කටයුතුත් ධර්මදේශනා ශ්‍රවණය කිරීමේ කටයුතුත් කිරීමට නොහැකි විය. මාගේ සිත අධික ලෙසට චංචල භාවයට පත්ව ඇත. දරුවන් දමා කොළඹ යාමට සිදුවීමද ගැටලුවකි. මේ අතරතුර මාගේ ස්වාමි පුරුෂයාටද ස්ථාන මාරුවක් ලබන සතියේ සිට ලැබීමට නියමිතය. පසුගිය සතියේ කොළඹදී පැවැත්වු උසස් කිරීමේ පුහුණු වැඩසටහනේ දේශනාවලට සිත යොමු කිරීමටද නොහැකි විය. මෙම ව්‍යාකූල භාවයේ අතරතුර මා ධර්මයේ හැසිරිය යුතු බවත් බණ භාවනා කළ යුතු බවටත් නිරතුරුවම සිතුවිලි මා වෙත පැමිණෙමින් මාගේ සිත පෙළයි. මෙය මට මහත් වදයකි. ගෞරවනීය ස්වාමින් වහන්ස, මාගේ සිතෙහි ඇති වී ඇති මෙම ව්‍යාකූලත්වයන් මිදීමට මාහට කරුණාවෙන් උපදෙස් ලබා දෙනු මැනවි. පසුගිය කාලයේහි මා සිත දෙස බලමින් භවනා කරමින් කටයුතු කළත් මෙම අවස්ථාවට මාහට සාර්ථකව මුහුණ දීමට නොහැකි වූයේ ඇයි? මෙසේ මාහට බාධා පැමිණෙන්නේ මා පෙර කළ කර්මයන් නිසාද? ඔබ වහන්සේ ඇතුළු සංවිධායක මණ්ඩලයට තෙරුවන් සරණයි. වාර්තාව අවසන්. ස්වාමීන් වහන්සේ,
දීපංග උත්තරනේ. මේ ඉතින් කියන් තියෙන දැන ඔය ලෝකෝත්තර මාර්ගය යද්දී, මේ අධ්‍යාත්මික මාර්ගය යද්දී ලෞකික පැත්තත් සාර්ථක වෙන පැත්තක් තියෙනවා. දැන් මේක අනුව මේ සාමාන්‍ය කෙනෙක්ට දකින්න තියෙන සාර්ථකත්වයක් විදිහට, කියන්නේ මේ ප්‍රොමෝෂන් එකක් කිව්වට පස්සේ. නමුත් ඒක මේ ඇත්තටම මේ මාර්ගයේ සතියේ යද්දී ඒක පේන්න පුළුවන්. ඒක නිකන් කරදරයක් වශයෙන්. ඒකට හේතු වෙලා තියෙන්නේ මේ කොළඹට යෑම සිදුවීමත්, මේ ඒක තුලින් ආපු නිකන් හිතේ තියෙන නොසන්සුන් භාවය. මං හිතන්නේ ඉතින් අපිට පුළුවන් නම් සතියත් වඩාගෙන ওই දෙකම කරන්ඩ මං හිතනවා ජීවිතේ ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන් වෙයි කියලා. මොකද අපිට ඒ පුද්ගලයා මත ඒක ඩිපෙන්ඩ් වෙනවා. එයාට ඕනේ සතිය වඩන්න විතරක් නම්, මේ ලෝකෝත්තර මාර්ගයේ විතරක් නම්, මේකෙන් ආධ්‍යාත්මික දියුණුවක් ගන්න විතරක් නම් මේ ජීවිතෙන් ඕනේ තණ්හාව පොඩ්ඩක් අඩු කරලා මේ දේවල් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒක යා මත, ඒක අපිට කියන්න බෑනේ ඒක කරන්න කියලා. නමුත් මේ හොඳ කල්පනාවකින්, ද්වේෂයකින් තොරව මේක මේ මොනෑම් ක්‍රමයකින් හරි දෙපැත්තම කරගෙන යන්න ඕනේ කියලා උත්සාහයක් කරන කෙනාට එහෙමත් යන්න පුළුවන්. ඕක මම හොඳට දැකලා තියෙන ප්‍රශ්නයක් තමයි. ওই භාවනා කරන්න ගියාට පස්සේ, මේ පැත්ත කරගෙන ගියාට පස්සේ පුදුමාකාර ලැබීමක් සහ දියුණුවක් එන්න ගන්නවා. ඒක තුලින් එයා සමහර කෙනෙක් ඒක තුලින්ම ආධ්‍යාත්මික ජීවිතෙනුත් පිරිහෙනවා, ලෞකික ජීවිතෙනුත් පිරිහෙනවා. ඉතින් මේ ඒ දෙක බැලන්ස් කරනවයි කියන එකත් අර කඹේ යනවා වගේ වැඩක්. ඉතින් ඒක තමන් මත තීරණය වෙනවා. තමන්ගේ තණ්හාව මත, තමන්ගේ අවිද්‍යාව මත තීරණය වෙනවා. මොකද්ද මම කරන්න ඕනේ, කොච්චරක් මට සල්ලි ඕනද, මේ සල්ලි වලින් මට ජීවත් වෙන්න ඇතිද කියලා. සමහර කට්ටිය ජොබ් එකෙන්ම අයින් වෙනවා. එකක් මේ ළමයි හරියට හදා ගැනීම, කියන්නේ මේ ළමයි අධ්‍යාපන කටයුතු ගැන හිතලා, සහ මේ මේකේ තුලින් මගේ අධ්‍යාත්මික ජීවිතය, මගේ සම්පූර්ණ ජීවිතය පිරිහෙන්න පුළුවන් කියන එක මත එයා අයින් වෙනවා. සමහරුන්ට එහෙම අයින් වෙන්න අමාරුයි. මොකද එතකොට මේ මේ තමන්ගේ පවුල් සංස්ථාව හරියට ගෙනියන්න බැරි වෙනවා ආර්ථික පසුබිමක් නැති හින්දා. ඉතින් ඔය දෙක ඔය වගේ කාරණා ගොඩාක් සලකලා බලලා තමයි මේ පුද්ගලයාට මේ මේ තීරණයක් ගන්න වෙන්නේ. එතකොට ඒකෙදි තමන්ට තමන්ගේ තණ්හාව සහ ඒ ගැන හොඳට කල්පනාවෙන් හොඳට සතිමත්ව බලන් දෙනවා. මට මේක අතාරින්න පුළුවන්ද බැයිද, අතෑරියට පස්සේ මොන වගේ ප්‍රශ්නයක් දෙන්නේ, නැත්නම් මම මේක දිගටම කරගෙන ගියොත් මට කරගෙන යන්න බැයිද කියලා ඔය දෙපැත්තම හොඳට සලකලා බලලා මේ ටිකක් දුර මේ දේ කරලා බලන්න පුළුවන් මට මේකෙන් ප්‍රශ්නයක් එනවද කියලා. සාමාන්‍යයෙන් අකමැත්තෙන් කරන දේවල් වලින් ලොකු අහුවීමක් අඩුයි. සාමාන්‍යයෙන් අකමැත්තෙන් කරන්න ඕන හින්දා, දරුවන් හින්දා කරන මෙබන්දා වගේ ලොකු සංසි කියනවා වගේ අර දැන් මේ කරන්න වෙලා තියෙන හින්දා කරද්දි ලාභ සත්කාර වලට අහුවෙනවා අඩුයි. නමුත් එහෙම නැතුව මේක දිගටම මේක දියුණුවක්ම බලාපොරොත්තු වෙන කට්ටියන්ට මේ ආධ්‍යාත්මික ජීවිතයත් එක්ක එන ඔය සමහර දේවල් වලට ඒ පැත්තට යට වෙලා ආධ්‍යාත්මික ජීවිතය නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ පුද්ගලයාට මේක ආවේනිකයි මේ ප්‍රශ්නේ අපිට දෙන්න පුළුවන්. මගෙත් ජීවිතයේදී මට මොන ජොබ් එකකට ගියත් අවුරුද්දෙන් ප්‍රොමෝෂන් එකක් හම්බුණා. ඉතින් මේ ඒ හම්බෙන එකේදී මම සමහරවට අතහැරලා තියෙනවා. අතහැරලා තියෙන්නේ ඒ ඉන්න තැන කට්ටියන්ට ප්‍රශ්නයක් මේක මේ ආපු ගමන් කොහොමද මේ ප්‍රොමෝෂන් හම්බෙන්නේ කියලා. ඉතින් ඒකෙදි මම එකක් දෙක තුනක් අතහැරලා තියෙනවා, වෙන කෙනෙක්ට දීලා තියෙනවා මේ ප්‍රොමෝෂන් එක. මොකද මේ මේ එතන ඉන්න බැරි වෙනවා. ඉතින් ඒකෙදි ඒ අතහැරියත් ඊට වඩා එකක් හම්බෙනවා. ඉතින් ඒ වගේ මේ මේ අපි කරපුවට හම්බෙන ප්‍රතිඵල. ඉතින් ඒක අපිට කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්න බෑ. අපිට තියෙන්නේ අපිට මේක යැපෙන්නේ, අපි මේ ජීවත් වෙන්න යැපෙන්න මොකද්ද කරන්න ඕනේ, මේ දේ කරන්න ඕනේද, නැත්නම් මට මේකෙන් ප්‍රතික්ෂේප කරාට පස්සේ, නැත්නම් මේ දේවල් වලින් අයින් වුණාට පස්සේ මට ජීවත් වෙන්න පුළුවන්ද කියන එක එයාමත රඳාපවතිනවා. අපිට තියෙන්නේ ওই මොන දේ කරත් සතිය පවත්වන්න පුළුවන්. හැබැයි Tamanට හිතෙනවා නම් මේක සතියට ලොකු බාධාවක් වෙනවා, Tamanගේ ජීවිතේ ගොඩක් පරිහානියට පත් වෙනවා, තමන්ගේ ළමයි ටික හරියට හදාගන්න බෑ කියලා. එතකොට එයාට හිතන්න වෙනවා මොකද්ද මං කරන්න ඕනේ කියලා. ඉතින් අපිට දෙන්න පුළුවන් දේ තමයි කරලා බලලා තමන්ගේ පිරිහීම අනුව තමන් තීරණයක් ගන්න ඕනේ. මේ දේ මට ගැළපෙනවද නැද්ද කියන එක. ඒකට අර ගෝචර සම්පජඤ්ඤය කියනවා. මේ වැඩක් කරන්න කලින් මගේ මේ මේක මොකද්ද, මම යන්නේ කොහරද යන්නේ, මගේ මං ඇයි මේ දේ කරන්නේ කියලා හොඳ සතියෙන් ඉන්න ගමන් පොඩ්ඩක් මොලේ කල්පනා කරලා බලන් දෙනවා මොකද්ද මේ කළ යුත්තේ කියලා. ඉතින් මේ පුද්ගලයා සභාවට ඉදිරිපත් වුණා නම් තව ප්‍රශ්න ටිකක් අහලා මේකට විසඳුමක් දෙන්න පුළුවන්. නමුත් මේ වගේ එකක් අහුවට පස්සේ හරි අමාරුයි. මේ පැතිකඩවල ගොඩක් බලන් දෙනවා. මේ එක එක දවසක් මට මතකයි එක පුද්ගලෙක් ඇවිල්ලා ලොකු සංසකින් අහනවා මේ MSC එකක් කරන්න මම රෙජිස්ටර් වුණා, නමුත් මට මේ MSC එකකින් වැඩක් නැහැ කියලා හිතෙනවා, මොකටද කියලා මේ මං කරන්න කියලා තීරණය කරා කියලා. ලොකු සංසි කිව්වා කරපම් මොඩියෝ, කරාට පස්සෙත් සතියේ නම් තියෙන්නේ, තමන් ඒකෙන් ආඩම්බරයක් ගන්න නැත්නම් කරාට මොකද කියලා ඇහුවා. ඉතින් ඒ පුද්ගලයා කවදාවත් ඒක බලාපොරොත්තු නැහැ එහෙම උත්තරයක්. මේ නමුත් අන්න ඒ වගේ මේ අපිට මේ පුද්ගලයාගේ එක පැත්තක් ඔය පැත්ත විතරක් බලලා අපිට උත්තරයක් දෙන්න අමාරුයි. නමුත් ඒ එයාටම උත්තරේ ගන්න මේ අත්දැකීම් ටිකක් කියන්න විතරයි පුළුවන්. මේ මේ වගේ යද්දි මේ වගේ වෙනවා. එතකොට අර එකට තිබ්බ පවුල ගොඩක් මේ තැන් තැන් වලට විසිරලා යන්නත් පුළුවන්. එතකොට ඒකෙන් හානිය වෙන්නේ ළමයින්ට නම්, සමහර අය කැපකිරීමක් කරනවා ළමයි වෙනුවෙන්, සමහර අය හෙදේ කරනවා අඩුයි. ඉතින් මේ එතකොට තමන්ගේ ජීවිතයත් අධ්‍යාත්මික ජීවිතයත් ගලපලා තමන් තීරණයක් ගන්න වෙනවා මොකද්ද මං කරන්නේ කියලා. ඒක දෙන්න වෙන්නේ යාටම තමා බෝලේ.
එහෙමයි ස්වාමීනි.
මොකද්ද කියන්න තියෙන්නේ මං මේ
මගෙත් ස්වාමීන් වහන්සේ වගේම ඉතින් මගෙත් අද්දකේ ඔ සමානයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඔගේ දෙයක් පටන් ගත්තාම ඔය වෙන දේ තමයි. මටත් ඉතින් ප්‍රොමෝෂන් එකක් හම්බුණා ස්වාමීන් වහන්සේ. හිතාගන්න බැරි සැලරි එකක් එක්ක හම්බුනේ ස්වාමීන් වහන්සේ. ඉතින් අවුරුදු එකහමාරයි ගියේ ආයි නොපිටම ගැහුවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒකම නමුත් ඉතින් මම දන්නවා ස්වාමීන් වහන්සේ හැබැයි මේක වෙන්නේ යමක් හින්දායි කියලා මට මොන හේතුවක් හින්දා හරි මගේ යටිහිතේ තිබුණා. මම බලාපොරොත්තු වෙලා වගේ හිටියත් ස්වාමීන් වහන්සේ වුණොත් ආයි මම මොකද කරන්න කියලා. නමුත් ඉතින් මම මගේ අධ්‍යාත්මික ජීවිතේ ප්‍රැක්ටිස් කරන් යන එක එහෙම කරගෙන ගියා. එන දෙයට ඒ වෙලාවේ විදිහට මුහුණ දුන්නා ස්වාමීන් වහන්සේ. ඔව්.
ඒ කියන්නේ ඕනම දෙයක් ඕනම පැත්තකට කරගෙන්න පුළුවන් කියලා සූදානම් ශරීරයෙන් ගියොත් බේරෙන්න පුළුවන්.
එහෙමයි.
තමයි විපස්සනාව කියන්නේ. හැබැයි මේ දේවල් මෙහෙම්මම විය යුතුයි කිව්වට පස්සේ අපි කොටු වෙනවා, අපි මේ
ආත්මගත වෙනවා.
ඒකයි මේක අර එයා මතම තමයි මේක ඩිපෙන්ඩ් වෙන්නේ. ඒ මේ තමන්ගේ තණ්හාවත් මෙතන බලපානවා මේ දේවල්. දැන් අපේ අක්කා මේ අක්කයි අයියයි දෙන්නම මේ ජොබ් කරනවා. ඉතින් එයාලා ඉන්නේ රෑ වෙලා. ඉතින් අර ළමයි දෙන්න ඇත්තටම සමාජලාවට අසරණයි. ඉතින් මම කිව්වා ඔයාලා දෙන්නට මේ හොඳම දෙන්නම ඉංජිනේස්ලා. ඉතින් දෙන්නම හොඳටම පඩි ගන්න අය. එක්කෙනෙක්ගේ පඩියකින් ජීවත් වෙන්න බැයිද කියලා. ඉතින් ඇත්තටම ගත්තාම පුළුවන්. නමුත් ඒක ඒ මට්ටමට රිස්ක් එක ගන්නේ නැහැ කවුරුවත්. ඉතින් අපේ අම්මා ජොබ් එකක් තියෙද්දි ජොබ් එකක් නොකර අපි තුන්දෙනාම රැකගත්තා. ඉතින් අපි තුන්දෙනාම මේ ඉගෙන ගත්තා හොඳට. මේ අම්මා ඇහැ ගහගෙන අපිව හැදුවා. ඉතින් අද කාලේ වෙලා තියෙන්නේ දෙන්නම ජොබ් කරත් ජීවත් වෙන්න බෑ. ඉතින් ඒක තුල මේ හරි ගැටලුවක් මේ පවු සංස්ථාව තුල මේතිලා තියෙනවා මොකද්ද කරන්න කියලා. ඉතින් ඒකේ ඉඳ අන්තිමට බයිනවා ළමයින්ට ළමයි හරියට හැදෙන්නේ නැහැ කියලා. ඉතින් ඉස්සර ගෙවල් වල අම්මලා කවුරු හරි ගෙදර ඉඳලා මේ අම්මලා ළමයි ටික බලාගෙන ඉඳපු පරිසරයක් තිබ්බා. ඉතින් ඒක තමන් තීරණය කරන්න ඕනේ මම මේකේ මොකද්ද කරන්න කියලා. ඉතින් අපිට දෙන්න පුළුවන් ඔය අත්දැකීම් ටික විතරයි මං හිතන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වාර්තා තුනක් තියෙන ස්වාමීන් වහන්සේ. ඇත්තටම සතිපාසල් දරුවෝ එවල තියෙන්නේ ලොකු විස්තර නෑ ස්වාමීන් වහන්සේ. වාක්‍යයක් දෙකක් පමණක් ඉදිරිපත් කරලා තිනවා. පළවෙනි එක කියෙන්න මට අවසරයි. ලියලා තියෙන ස්වාමීන් වහන්සේ, ඉතා සැනසීමක් දැනුණා, ඉතා පහසුවක් දැනුණා, හුස්ම ඉහළ පහළ යනවා දැනුණා, කුරුල්ලන්ගේ ශබ්ද හා නොයෙකුත් ශබ්ද ඇහුණා. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
ඔව්, ඒ කියන්නේ මේ ආධුනිකම වාර්තාවක් කියලා හිතෙන්නේ. ඉතින් ඒක තුළ එයාට දැනෙන මානසික සහනය දිගටම තියාගන්න මේක චුට්ට තව කාලය වැඩි කරලා ওই වගේ අර සතුටින් ඉන්න පුළුවන් මේ වර්තමාන මොහොත තව භුක්ති විඳලා වාර්තා කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ අපිට ඔය මේ එන්නෙන්ද ඒකේ වර්ධනය බලන්න වෙන්නේ ඊළඟ වාර්තා වලින්. ඉතින් මෙතනදී මට පේන්නේ නැහැ ගැටලුවක් වශයෙන් මේක මේවා කරනවා. ඉතින් තව තව කාලය වැඩි කරගෙන අපිට වාර්තා කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
එහෙමයි සවනස. ඊළඟ වාර්තාව සවනස, ඇත්තටම වචන දෙකයි තියෙන්නේ. පළමු දින කියලා තියෙනවා. සමහරට කොපි කරගන්න බැරුණාද දන්නේ නැහැ ලියපු එක. අපි ඉතින් උපදෙස් ටිකක් දෙමු නේද ස්වාමීන් වහන්ස? කොහොමද කරන්නේ
කියන එකද?
දරුවා පොඩි දරුවෙක් ඉන්න.
ආ, පොඩි දරුවෙක්ද?
එහෙම ස්වාමීන් වහන්ස.
මේ වයසක කි එහෙම සඳහන් නැහැ මොකුත්. ඒ කියන්නේ ඔච්චරම තියෙන්නේ. හරි මාත්‍යා.
සමාන ස්වාමීන් වහන්ස. ඊමේල් ඇඩ්‍රස් එකයි නමයි දාලා තිනවා ස්වාමීන් වහන්ස. මං හිතන්නේ තාත්තගේ හරි අම්මගේ හරි වෙන්නේ නැති. ඉතින් අපි අර උපදේශ මුලින්ම කියවපු විදිහට වාර්තා කරන්න කියලා අපි ඉල්ලා සිටිමු.
ඔව්, ඒක තමයි අපිට එක උස්මක් හරි එක පියවරක් හරි ඇවිදලා විස්තර පොඩි විස්තරයක් හරි කරොත් අපිට මෙයා කරන කෙනෙක්ද විස්තර මොනවද දැනෙන්න ඕනේ කියලා මේ උපදේශ දෙන්න පුළුවන්. නමුත් අපිට මූලික උපදේශ අපි මේකේ කොහොමදක් දෙනවනේ.
එහෙමයි සර්.
මම හිතන්නේ අපිට ආරාධනා කරන්න තියෙන යාට මේ තව මේ කරලා මේ වැඩේ ඒකෙන් පොඩ්ඩක් එක වචනයක් හරි හුස්ම රැල්ල ගැන හරි කය ගැන හරි මොනවා හරි දෙයක් කිව්වොත් අපිට ඒකෙන් අපිට මේ අල්ලගෙන මේ කතා කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාවක් ස්වාමීන් වහන්සේ ඇත්තටම දරුවෙක් ඉදිරිපත් කළා තියෙන්නේ. මම හිතන්නේ දැන් වැඩසටහන් සම්බන්ධ වෙලා ඉන්නවා නම් මේ වார்த்தාව හොඳ උදාහරණයක් වේවි එම දරුවටත් ඊළඟ සැරේ වார்த்தාවක් ඉදිරිපත් කරන්න යනකොට. අද මම රෑ 7ට පමණ සතිමත් ඇවිදීමේ නිරත වුණේ. මම අද ගේ ඇතුලේ සිටයි ඇවිද්දේ. එහිදී මම වම් හා දකුණු කකුල ලෙස සිටමින් ප්‍රථමයෙන් පියවර තැබුවා. පසුව මම බර කකුලේ සම්ප්‍රේෂණය වන ආකාරය බැලුවා. එහිදී මම පෙරදා වගේම මම එකවරම එක් පාදයක් පොළොවේ තබන අතර එවිටම පිටුපස තිබෙන අනෙක් පාදය විලුඹේ සිට පටන්ගෙන ක්‍රමයෙන් එසවි ඉදිරියට පැමිණෙන බව නිරීක්ෂණය වුණා. ටිකක් වෙලා මෙලෙස කරන විට තාත්තා ආවා. එහිදී ගේට් එක අරින ශබ්දයට මදකට අවධානය යොමු වුණා. පසුව නැවත මම ඇවිදීමට අවධානය යොමු කළා. සිත පිටතට ගිය අවස්ථා තිබුණා. වාර්තාව අවසන්. ස්වාමීන් වහන්ස,
ඔව්, මේකේදී හරි පැහැදිලිව සඳහන් කරනවා. මේ එතකොට අර පියවර තුනක් වශයෙන් තියෙන අපේ මේ 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 ප්‍රොසෙස් එකේ පියවර දෙකක් වශයෙන් මට පෙන්වන්න පුළුවන්. ඒක ඒ ළමයාට හරි වැදගත් වෙයි ඊළඟ වාතාවරණයට ඇතුළත් කරන්න. මේ මේ පයේ ගැටීම යාට තේරලා තියෙනවා, විලුඹට බර දැනෙන එක. හොඳට තියෙද්දි එක පාට ගේට්ටු වරින සද්දෙට ගිහිල්ලා අහපෝ මෙයා කයට ආවා කියනවා. ඉතින් මේ ළමයාට කියන්න තියෙන්නේ ඒ කයට ආවට පස්සේ තාත්තා එන සද්දය ඇවිලා ඊට පස්සේ නැවතත් සක්මනට හිත ගියා නැත්නම් ඒ ඇවිදීමට හිත ගියා නම් බලන්න හොඳට ඒ සද්දෙන් පස්සේ හිත කයේ කොතෙන්ටද එන්නේ කියලා. ඒ කියන්නේ වම් කකුලේ ඇඟිලි තුඩු වලටද, දකුණු කකුලේ විලුඹටද, නැත්නම් අත් හෙලවෙන එකටද, නැත්නම් ශරීරයේ බරටද, ශාරීරික වේදනාවකටද, මොකටද එන්නේ කියන එක හොඳට වාතාවරණයට ඇතුළත් කරන්න. ඒක තුන්වෙනි පියවර වශයෙන්. පළවෙනි පියවර හොඳට විලුඹට නැත්නම් යටිපතුලට හොඳට හිත ගිහින් තියෙනවා, විස්තර දැනෙනවා, හොඳට විස්තර තියෙනවා. දෙවෙනි එක පිට සද්දෙකට හිත ගියා. තුන්වෙනි පියවර තමයි අහපව ආවා. ආවට පස්සේ කොහොමද ආවයි කියලා මේ ශාරීරික දැනීමකින් ඉදිරිපත් කරන්න කියලා, දැනෙන දේ ඉදිරිපත් කරන්න කියන එක වාතාවරණයට ඇතුළත් කරන්න. උදාහරණයක් වශයෙන් කිව්වොත් මගේ වම් කකුලේ විලුඹ හොඳට දැනෙද්දි මගේ හිත පිට ගියා. ඊට පස්සේ මගේ කකුල් මේ සද්දෙකට පිට ගිහිල්ලා අහපෝ ආවේ මගේ දකුණු කකුලේ ඇඟිලි තුඩු වලට, නැත්තම් මගේ අත් දෙක හෙලවෙන විලාසයට ඒකට දැනීමට තමයි මගේ හිත ආවේ කියලා. මේ ඒ ඒ සම්පූර්ණ ඒ පියවර ටික සම්පූර්ණ වුණාට පස්සේ මේ වාතාව 100%ක් හරි මේ හරි. ඒ කියන්නේ ඒ ළමයා සඳහන් කළා නෑ තාත්තාවට මේ සද්දෙට මට තරහ ගියා කියලා, කිසිම තැනක සඳහන් නැහැ මේ මේ කියලා තියෙන්නේ ආපෝ ආයේ සක්මනට ආවා කියලා. ඒකින්ද ඔක අර මේ මේ මං එදත් මතක් කරා වගේ අර කුඩු ගහපු මද්‍රව්‍ය ගත ඒ 60 දෙනෙක්ට කරද්දි එක එක්කෙනෙක් නැකිලා කිව්වා ස්වාමීන් වහන්සේ මගේ ඒ වගේ විස්තර ගොඩාක් කියලා, කයේදී ඒ වගේ විස්තර ගොඩාක් දැනුණා. ඊට පස්සේ මගේ හිත පිට ගියා. පිට ගියාට පස්සේ සද්දෙකට ගියේ. සද්දෙකට ගිහිල්ලා ආපහු මේ ආවා කියලා මගේ හිතෙන් කිව්වා. මගේ හිතෙන් කිව්වා මගේ දැන් මං කයේ ඉන්නේ කියලා. නමුත් මම හොඳටම දන්නවා ඒ වෙලෙදි කයේ නැහැ. ඒක හිතවිල්ලක් විතරයි. ඊට පස්සේ තමයි කයේ දැනීම ආවේ කියලා. ඉතින් අන්න ඒ වගේ සියුම්ම ඒ කට්ටියන්ට ඒ එදාම කරපු එක්කෙනෙක්ට ඒ වගේ විස්තර කරන්න පුළුවන්. මම හිතනවා මේ හැමෝටම මේක හරි වැදගත් වෙනවා. එතකොට මේක මේ වේටික විසඳුනා නම් එදිනදා ජීවිතේ හැම දෙයක්ම මේ කමටහනක් කරගත්තා. ඒ කිය අපිට කයේ දැනීම විතරක් නෙමේ සද්දයක් ඇහෙන එකත්, ඒක ඇති නැතිවීම බලන්න පුළුවන් නම් ඒකත් මේ හැම අරමුණක්ම විපස්සනා කරන්න බෑයි කියන අරමුණක් නෑ මේ ලෝකේ. හැම අරමුණක් එහෙම එහෙම පුරුදු වුණාට පස්සේ එහෙම පුරුදු වෙලා තමයි ඔය මේ මේ කොලයක් දැකිද්දි එකපාරට එන්ලයිට්මන්ට් වෙනවා. අර ඒ වගේ මේ මේ පොඩි පොඩි සිද්ධි වලදී එක පාට ලොකු මේ අපේ ඇතුළත මේ අධ්‍යාත්මික වර්ධනයක් සිදු වෙනවා. ඒ සිදුවීමට ඔය හැම දෙයක්ම බලාපොරොත්තු වෙනවා. අපි එක දෙයක් විතරක් අල්ලන් හිටියා නම් අපිට සමහරට ඒ දේවල් අපිට මිස් වෙන්න පුළුවන්. මොකද අපිට වෙන අරමුණු එද්දී අපිත් ඒත් එක්ක දේශයක් තියෙනවා. ඒක විපස්සනා කරන්න බෑ කියලා හිතනවා. ඉතින් මේ පොඩි ළමයින්ට ඒක නෑ. පොඩි ළමයින්ට සද්දයක් ඇහුණා, සද්දේ ගැනත් හොඳට කියනවා. සද්දේ ඊට පස්සේ ඇති වෙලා නැති වෙන හැටිත් හොඳට කියනවා. ඊට පස්සේ කයට ආපු හැටිත් කියනවා. ඉතින් මේ වාතාවේ අර තුන්වෙනි පියවරත් ඇතුළත් කරා නම් වාතාව සම්පූර්ණයි. ආයේ දෙන්න උත්තරයක් නැහැ. මේ ඉතින් ඒකින්ද ඒකත් ඇතුළත් කරලා අපි ඊළඟට බලාපොරොත්තු මේ හොඳ වාතාවක් දිගටම වාතා කරන්න කියලා අපි ඒ ළමයින්ට ආරාධනා කරමු. එතකොට මේ ඒ වාතාවලින්ම වැඩිහිටියන්ට ගෙයියයි.
එහෙමයි සොයනවා සර්. මම හිතන්නේ අර කලින් වාර්තාව ඉදිරිපත් කරන උත්සාහ කරපු දරුවටත් හොඳ අත්දැකීමක් වෙයි ස්වාමීන් වහන්ස මේ වාර්තාව. ඊළඟ වාර්තාව ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. එදිනෙදා ජීවිතයේ සතිය පුහුණු කිරීමේ අත්දැකීම්. එදිනෙදා නිවසේ වැඩ කටයුතු කිරීමේදී ඇතැම් විට වැඩේ ඉබේම සිදුවන බවත් ටිකෙන් ටික අත්දැක ඇත්තෙමි. පරයන්කේදී සිත තැන්පත් වූ විට අරුත් නොමැති සිතුවිලි කොට ඇත්තාසේ වැඩ ඉබේ සිදුවන විටද එවැනි සිතුවිලි කැබලි ඇති බව පසුව වැටහුණි. එමෙන්ම කළ වැඩේ පිළිබඳ මතකයක්ද නොමැතිවන අතර කාර්ය නියමාකාරයෙන් සිදුවීමටද ගැටලු සහගත වේ. මේ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන්. ස්වාමීන් වහන්සේ,
ඒක මොකද අන්තිම වාක්‍ය පොඩ්ඩක් ඒක තේරුන්නේ
නැහැ මං හිතන සමස. ඔව්, එමෙන්ම කළ වැඩේ පිළිබඳ මතකයක්ද නොමැති වෙන අතර කාර්ය නියමාකාරයෙන් සිදුවීමද ගැටලු සහගත වේ. මේ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි.
ඔව්, ඕක සාමාන්‍යයෙන් පොදු ප්‍රශ්නයක්. ඒ කියන්නේ සතිය පිටන්ට ගියාට පස්සේ සමහර වෙලාවට මේ ඒ වර්තමාන මොහොතේ ඉන්නවා මිසක් ඒකේ තියෙන ඒක සම්පූර්ණයෙන් පිරීලා ඉවරයි. වර්තමාන මොහොතේ කියන එක බොහොම සතුටු දෙයක්නේ. ඒක ඊට පස්සේ ඒක ගැන කියන්න ගියත් අතීතයට යනවා. ඒ කියන්නේ ඒක තව මේක දිගටම තියෙන්න ඕනේ කිව්වොත් ඒක අනාගතයට යනවා. ඒ කියන්නේ වර්තමාන මොහොතින් ගියාට පස්සේ මේ සියලුම වැඩ හොඳින් වෙනවා. ඒක මුලින් සඳහන් වෙනවා වර්තාවේ. නමුත් මේකෙදි අර ඒ වර්තමාන මොහොතේ ඉඳින්ද අනාගතය සැලසුම් වීම අඩු වීම හින්දා අර මේ එක පාට මොකද්ද කරේ කොහෙද ඉන්නේ කියන එක අමතක වෙලා යනවා. කාලේනුයි දේශේනුයි එක පාට අපි ඔය ගසලා දමනවා. මේ මොකද්ද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඕක මේ ලොකු බයක් විදියට වෙන්න ගත්තොත් එහෙම මේ බය වෙනවා ඒ පුද්ගලයා. නමුත් මේ මට වෙලා වෙච්ච වෙලාවක මම බලලා තියෙන්නේ දැන් මේ හිත හිතා හිටපු එක මතක නැහැ. ඊගාවට හිතන්න ඕනේ මොකද්ද කියලා. ඊට පස්සේ කල්පනා කරනවා යකෝ මොන දේ හිතුවත් මේ අසූචිනේ මොන දේ හිතුවත් වැඩක් නැහැ කියලා හොඳට කල්පනා කරලා බලපුවම ඇත්තනම් වටිනාකම දෙයක් වටිනා කියන දෙයක් නම් අපිට ඒක අමතක වෙන්න විදියක් නැහැ නේ. මතකයිනේ. ඒ කියන්නේ හොඳ කෙලෙසියක් නේ මේ මතක හිටින්නේ. ඒක හින්දා මම ආයෙ කල්පනා කරනවා හරි ඒක හිතපු එකවත් හිතන්නේ නැහැ ඉස්සරහට යනවා කියලා. ඒකෝට ඇත්තටම අර අමතක වෙච්ච දේ හෝ ඉදිරියට කරන්න තියෙන දේ ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයි. මේ කොහොමටත් අර මේකේ වාතාවරණය සඳහන් වෙනවා මේ ගලණයක් තියෙනවා ඒකට අනුව ඔහේ යනවා. ඒක අපිට කන්ට්‍රෝල් කරන්න ගියොත් ඔන්න මම යත්‍රින්ගන ආතතිගත වෙනවා ප්‍රශ්නයක් ඇති වෙනවා. නමුත් ඇත්තටම යන විදිහට යන්න දුන්නොත් මේ ගමනක් යනවා. ඒක ස්වභාවික ගමන යනවා. හැබැයි මේකෙදි සම්පූර්ණ අතල්ලා ඉඳක් බෑ. යම්කිසි මට්ටමකට මේ කළ යුත්තක් තියෙනවා අපි විසින් අතර්ලා යන්න දීමක් තියෙනවා. ඒ දෙකම ඒ පුද්ගලයා දැනගන්න ඕනේ. ඒක කියනවා මේ සෑහෙන දුර ගියාට පස්සේ තීරණය කරන්න පුළුවන් සහ ඔටෝ ස්වභාවිකව සිදුවෙන දෙයක් කියලා. නමුත් ඒකෙදි මේ ඒකට තමයි මුලින් ආර්ය පරිශ්‍රණය කියන්නේ මේ කොච්චර දුරකට මෙනෙහි කළ යුතුද කොච්චර දුරකින් මෙනෙහි කිරීම අතහැරිය යුතුද. ඒ වගේම කොච්චර තුල අපේ ජීවිතය පාලනය කරා යුතුද කොච්චර කොයි තැනකදීද අපි පාලනයකින් තොරව යා යුත්ත කොච්චර දුරකට අපි මේ ප්ලෑන් කරන්න ඕනද අපේ ජීවිතය කොච්චර දුරකට ප්ලෑන් නොකර යන්න ඕනද කියන එක පැහැදිලිවම මේ ආධ්‍යාත්මික ජීවිතේ සෑහෙන දුර ගියගෙන ඉන්න තමයි ඒක සාර්ථකවම කරන්න පුළුවන්. නමුත් අපිට යම් කිසි මට්ටමකට ඒකට ෆයිට් එකක් දෙන්න පුළුවන්. නැත්නම් අපිට ඒක කියන්නේ සමහර වෙලාවට අපි ප්ලෑන් කරන ගොඩාක්. නමුත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. එතකොට තේරුම් ගන්න ඕනේ හරි එහෙනම් මේ ප්ලෑන් එකකින් තොරව තමයි දේවල් ගොඩාක් සිදුවෙන්නේ. නමුත් ප්ලෑන් නොකරම උහි යන්න ගියාට පස්සේ කම්මැලි වෙලා මොකුත් නොකර නිකන් මැට් ඇහි වෙනවා. ඒත් ඒකින්ද යම් කිසි මට්ටමකට සංස්කරණය සිදු කරන්න ඕනේ ජීවත් වෙනවන සංස්කරණය ගොඩාක් කරන්න ගියාට පස්සේ ඒකෙන් එන දුකත් හොඳට දැක ගන්න ඕනේ. ඒ දෙක දැක්කට පස්සේ තමන්ම තීරණය කරනවා හරි මේ මැත්තටම තමයි අර මේ ෆ්ලැග් බැලන්ස් එක වගේ මේ මට්ටමට තමයි මම කරයුත්ත මේ මට්ටමින් එහා මම මගේ පාලනයකින් තොරයි. අන්න ඒක දැනෙන තැනින්දන් නොදන්න තැනට නොදැනෙන තැනට යනවා වගේ පරියන්කේ සිදුවෙනවා වගේ එදිනදා ජීවිතෙත් සිදුවෙනවා. ඉතින් ඕක නැවත සිදුවෙන්න දීලා සතියෙන්ම තමයි ඕකට උත්තරේ ගන්න වෙන්නේ. අපි කියන්න තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. අපි සංස්කරණය කළ යුත්තක් තියෙනවා. ඊට පස්සේ ඉබේ යන තැනට යනකම් යන්න තැනක් තියෙනවා. ඒක හින්දා උතනදී මොකද්ද අපිට අමතක වෙන්නේ? අමතක වෙන එක ඇත්තටම වටිනාකමක් තියනවද? වටිනාකමක් නැත්නම් අමතක වෙන තරමට හොඳයි. ඒක අර බය නැතුව ඉදිරියට යන්න තමයි ඕනේ. ඕක හැම යෝගාවචරයෙක්ම වෙනවා. සමහරුන්ට ඕක වාර්තා කරගන්නවත් තේරෙන්නේ මේ මොකද්ද වෙනවා සාමින්වාස මේ මේ අනේ මන් දන්න ඉස්සරහට යනවද පස්සට යනවද තේරෙන්නේ නැහැ. ඒ අවුල් වගේ කියලා ගත්තම ඇත්තටම යා මේ ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්න නැතිකම ප්‍රශ්නයක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒක මේ මේ අර ඒ පුද්ගලයා ඉදිරිපත් වෙනවා නම් ඇත්තටම මේ මීට වඩා විස්තරයක් ගන්න තිබ්බා. නමුත් මේ දීලා තියෙන විස්තර වලින් අනුව කියලා තියෙන්නේ දිගටම කරගෙන යන ගමන් මේ මේ බලන්න මේ ප්ලෑන් නොකර ජීවිතයක් යන්න පුළුවන්ද? මේ මතක තියෙන්න ඕනද අපිට ජීවත් වෙන්න? මතක තියෙන තාක් මොනවද මේ මතක තියෙන්නේ කියන එකත් එක්ක හොඳට සතිමත් වෙලා නැවත වාර්තා කරන්නකෝ ඊළඟ මේ සතියේ මේ විදිහට ජීවත් වෙලා.
එහෙමයි ස්වාමීන් වහන්ස. මං එහෙම ප්‍රශ්නය මං හිතන්නේ මං ස්වාමීන් වහන්සේගෙන් ගිය අවුරුද්දේද කොහෙ ඇහුවා.
ටික කාලයක් කරාට පස්සේ තියෙන ප්‍රශ්නේ ඔච්චරම තමයි. ඉතින් කාට තාමුදු කුණ්ඩත් ඔච්චරයි තියෙන්නේ. ඉතින් ගාපම් පාපම් පෙස්සන් කියලා බෝධි පූජාවක් හරි තියන්න දුවනවා. මොකද නොමුකුත් නොකර ඉන්න බෑ. මොම මොනවා හරි මේ තියෙන ත්‍රිපිටක ධර්ම හරි අමතක වෙයි කියලා ඒක හරි කියවන්න යනවා. ඉතින් මොනවා හරි දෙයක් මොනවා හරි ඉතින් කර කර ඉන්න ඕනේ. ඉතින් එතකොට ඉතින් අර දැලි දෙල්ලමක් වගේ කර කර ඉන්න පුළුවන් නම් ඇත්තටම මේ මොනවා කරත් කමන්නේ නැහැ. ඌ කා අත්හැරලා කරගෙන ඉන්න පුළුවන් නේද?
ඒක මීටින් එකක් කරලාදී බොස් කිව්වා මේ කියපු එක දැන් මට අමතකයි ස්වාමීන් වහන්සේ. බොස් කිව්වා නදී this is serious problem කියලා.
ඉතින් උට සීරියස් එක
මට hina කරන්නේ
බෝසාට සීරියස් එක අපිට පඩියටවත් නැත්තම් මොකද කරන්නේ? ඉතින් මොන ඉතින් කරන්නේ? ඉතින් ඒ වුණාම ජොබ් එක කරන්න බැරි මට්ටමට යනවා. ඉතින් උන්ට ගැළපෙන්නේ නැහැ අපිව. ඉතින් ඒ වුණාට ඒ වෙලාවදී කියනවා අම්මෝ මූණ අට කරගෙන ඔව් ඔව් සීරියස් මේ සර් මේක මේක මාත්මේ හිත හිතා ඉතින් ඊය රෑ නින්ද ගියත් නැහැ ඔක් ගැන හිතලා කියලා. අර බොරුවක් නෙමෙයි. ඉතින් මේ මිනිස්සුන්ට උත්තරේ ඒක ඕනේ. පුළුවන් තරම් අපි ආතති ගත වෙනවා නම් ඔය හැම කෙනාම කැමති. ඇත්තටම අපේ හිතත් කැමති. ටික ටික පුරුදු වුණාට පස්සේ මේ තේරෙනවා මේ අපිමයි මේ නැට්ට බාග ගන්නේ. අර ඉඳලා ඉట్లా බැරි වෙලා අමතක වෙලා නැගිට්ටට පස්සේ තමයි නැට්ට බාග ගත්තා කියලා තේරෙන්නේ.
මං හැබැයි සොයනවා සර් දැන් කරේ ඊට පස්සේ මේ අමතක වෙනවායි කියලා දැන් දාන්න වෙන සොයනස ඒ කරන්න ඕන ටික ඇත්තටම ලිව්ව සොයනස මේ දේ උදේ මේ ටික කරනවා දවල් මේ ටික කරනවා දවස් මේ ටික කරනවා ආපහු වැඩ ඉවරනාට පස්සේ පොඩි මේ රිවිෂන් එකකුත් කරනවා. මේ වැඩ ටික ගලාද ආයි කරන්න ඕනේ මොනවද හෙට උදේට කරන්න ඕනේ කියලා තාය ලියනවා සොයනස. ඔය විදිය පොඩි
එහෙම නැත්තම් මේ කියන්නේ මේ අතල්ල ඒ හරි අමාරුයි නැත්තම් ඒ වගේ ලියාගත්ත කියන්නේ ක්‍රමයක් තියාගන්න ඕනේ. මොකද ලොකු දාන්නේ වැඩසටහන් කරන්න ගියාම එක දිගට වැඩසටහන් තියෙන දවසකට ඇවිල්ලා ඉඳගෙන වෙන දෙයක් කියන්න යන්නේ. එතකොට මොකද්ද මේ වැඩසටහන කියලා? ඇයි ඉතින් ඔක්කොම වෙන අය තමයි ප්ලෑන් කරන්නේ. ලොකු සංසි කියලා තියෙන මගේ ඔළුවට දාන්න එපා වුණා මම කරන එක විතරක් කරනවා කියලා. එතකොට ඇවිල්ලා ඉඳගත්තට පස්සේ තමයි දාන්නේ මේ අපි කියන්නේ සාමාන්‍යයෙන් මේ මේ දැන් මේ වෙලාවේ මේ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ කියලා. ආ ඒකද කියලා තමයි ඒකට එහෙම ලෑස්තින්. නැත්තම් ඕක ඔළුවේ තියන් හිටියා නම් එහෙම ඒ තියන් ඉන්න තාක්කල් වදයක්.
එහෙමයි සර්.
ඒකින් අර පොලේක ලිව්වට පස්සේ ඒ කොලේනේ තියෙන්නේ. ඊට පස්සේ බැලුවා ආහරි මට මේක දැන් කරන්න තියෙනවා. අන්න ඒ වගේ හරි ලේසි අර මේ ඒක තමයි ওই බොස්ලා සෙක්‍රටරිලා ගන්නෙ. වෙන වැඩක් තියෙනවා නමුත් වැඩිපුරම මේ ඕකට තමයි ගන්නෙ.
සොයිනස්
අවසරයි ස්වාමීන් වහන්සේ. අර මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු එකිනා නම් සම්බන්ධ වෙලා ඉන්න අපි එයාට අවස්ථාවක් දෙනවද කතා
කරන්න? අවස්ථාවක් දුන්න දැන් වැඩි තියෙන මට වදක නැහැ ප්‍රශ්නේ අකමන්නේ. හරි එයාට එන්න කියන්නේ ඒක උදේට කතා කරලම ගත්තේ ඇයි?
අපි අහලා බලමු එයාට අත උස්සවන්න කියලා.
මටත් ඔය ඩිමෙන්ෂියා කේස් එක තියෙනවා ප්‍රශ්නේ මතක නැහැ ආයේ ප්‍රශ්නේ කියලා තමයි ගන්න වෙන්නේ. කමන්නේ අර ගන්න.
අන්මියුට් කරලා ප්‍රශ්නේ සම්බන්ධ වෙන්න පුළුවන්.
තෙරුවන් සරණයි. ආ ස්වාමිනහන්සේ එක මේ ස්වාමිනහන්සේ පැහැදිලි කරපු දෙයින් මට මේ පැහැදිලි වුණා එක මේ ඒ කියන්නේ අර වැඩ කටයුතු කරගෙන යද්දී දැන් අතුගානව නම් අතුගානක ටිකක් ඉවර වෙන්න වගේ ලං වෙලා තමයි මම දැන් අතු ගෑව නේද මොකද වුනේ කියලා වගේ අර එක සැරෙම් කරපු දෙය ගැන මතකයක් නැහැ. එතකොට ඉතින් අර අපි පරයන්කේ අපි හිත තැම්පත් වුනහම අපිට වෙහේ අර හීන පේනා වගේ කැලි කැලි හිතවිලි එනවා. අර එකකට එක සම්බන්ධ වෙලා නැහැ. අර ඒ වගේ හිතවිලි ඒ වගේ වැඩේ කරද්දිත් එහෙම එහෙම එනවා නේද? නමුත් අර ඒකට බැඳීමක් ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඒව ඉතින් එනවා වෙහේ යනවා. අර ඒක පස්සේ මතක් වෙනවා අර මෙහෙම තත්යක නේද හිටියේ කියලා තේරෙනකොට. ඔව්
ඒකම තමයි මේ එදිනදා ජීවිතෙත් වෙලා තියෙන්නේ. දැන් අතුගාන එක මුලින් ඉඳන් අතුගාන එක මතක තිබ්බනම් එහෙම ඕක කොන්දරි දෙනවා කියයි කකුල රිදෙනවා කියලා අපුතු අම්මේ අර්ථන දූවිලි ටිකක් තියෙනවා මෙතන. අර සතියෙන් කරද්දි දන්නේ නැහැ කාලය හරහා ගියා කියලා. ඊට පස්සේ වැඩේ ඉවර වුණාට පස්සේ මතක් වෙනවා යකෝ මම මෙච්චර අතුගාලානේ තියෙන්නේ කියලා. ඉතින් ඒකද හොඳ අර දැන දැන අතුගාන එකද දන්නේම නැතුව වැඩේ වෙන එකද හොඳයි කියලා ඒක.
දැනෙන්න නැතුව වැඩේ වෙන එක හොඳයි ස්වාමීන් වහන්සියත් දැනෙන්නේ.
ඒකනේ ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ මේ බොරුවට නිකන් අපිට දාන ප්‍රශ්න මේ වැඩේ හොඳට වෙලා බොරුවට නිකන් නැද්ද මං අහන්නේ.
ඒක ඉතින් අර පරයන්කේ හිත ගොඩක් සහතැම්පත් වෙනවට සමානයි වගේ නේද ස්වාමීන් වහන්සේ.
ඒක තරයි ඒක පිළිගන්නේ නැඹ. ඔය පීටීඑ උන්ට කරපු ඉරිසියාව තමයි තමන්ගේ දියුණුව තමන්ට තේරෙන්නේ නැහැ කියන්නේ. ඒකින්ද දැනගන්න ඕනේ අපි ඉස්සර කරද්දී තැටඹුවට ආනාපානෙ ගන්න පැයක් මුලින් ඊට පස්සේ එන්න විනාඩි දෙකකින් ආනාපානෙ සංසිඳිලත් ඉවරයි. ඉතින් ඒක කට්ටියට ප්‍රශ්නයක්. මෙහෙම වෙන්න බෑ සාමිනා. ඉතින් මේ වෙලා තියෙන්නේ අපෝ. ඉතින් ඒ වගේ ඒ කිව්වට පස්සේ පිළිගන්නවා හරි. එහෙනම් හරි. ඒ තමන්ගේ දිනුව තමන්ට විශ්වාසයක් නැහැ. ඉතින්ද ධර්මයේ ගත්තට පස්සේ කිසිම වෙහසක් එන්න බෑ. මතකයක් තියෙන තාක් කල් අසුචි. අක්කා ඒ මතක ඔක්කොම නැති වෙන්න ඕනේ නැහැ. ඒක යම් කිසිම මතකයක් තියෙන්න ඕනේ මම ගෑණියෙක්ද පිරිමියෙක්ද කියලා. ඒ මූලික ටික අපි ගාව තියෙනවා නැත්තේ නෑ. වර්තමාන මොහොත තිබ්බට පස්සේ වැඩේ වෙනව දන්නෙත් නෑ. ඒ තරම්ම සාන්ති කරයි. හැබැයි වැඩේ වුණා කියලා පොඩි මේ තියෙනවා සංඥාවක්. නමුත් ඒ අතු ගන්න කිව්වට පස්සේ ඌ කරනවා ඒ වැඩේ. අපි පාලනය කරන්න ඕනේ නෑ. ඉතින් මේ ලෝකේ පාලනය කරන්න ගිහිල්ලා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ. ඉතින් මේ අර ඒ වගේ යන්න දුන්නාට පස්සේ ඇත්තටම පරියන්කයක් හා සමානයි එදිනදා ජීවිතේ වැඩ ටික ওই විදිහට වෙනවා.
හරිනේ
ගැටලු ඉවරයිනේ.
ඔව් ස්වාමීන් වහන්ස බොහොම පින් තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්ස. තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස අද දෙකක් එසේ වෙලා තිබෙනවා. අපි අවස්ථාව දෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්ස? එහෙමයි. රාධිකාට අවස්ථාව දීුණ මුලින්ම ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අත්‍තරම ප්‍රශ්නයකට වඩා ස්වාමීන් වහන්ස අර මුලින්ම කියපු ප්‍රශ්නෙට මගේ අත්දැකීමක් එකතු කරන්න තමයි මම අවස්ථාව ලබා ගත්තේ.
මුලින්ම මොකද කිව්වේ?
මුලින්ම කිව්වේ ස්වාමීන් වහන්ස අර මේ මාර්ගයේ වඩනකොට ව්‍යාකූල වෙන එකක් ගැන නේද මුලින්ම? ඒ ගැන කියනකොට මට කාරණා දෙක තුනක් සම්බන්ධයෙන් මගේ අත්දැකීම් එකට එකතු කරන්න පුළුවන් කියලා හිතුණා. ඔව්. අනිත් කාරණේ මම කියන්න හිතුවේ අද මුලින්ම සම්බන්ධ වෙන කීප දෙනෙකුත් ඉන්න නිසා මම හිතුවා ඒ මගේ අත්දැකීම් ඉදිරිපත් කරන එක හොඳයි කියලා. මම පෞද්ගලිකව අත්දැකලා තියෙන විදිහට මේ මාර්ගයට මුලින් එන කෙනෙකුට එක්කෝ අපිට භෞතිකව අපි වටිනවා කියලා හිතන දෙයක් දීලා හරි එහෙම නැත්නම් අපිට කරදරයක් වෙලා හරි ගොඩක් වෙලාවට මේ මාර්ගෙන් නිකන් ඉදිරිට යන නොදෙන ගතියක් මම දැකලා තියෙනවා. මේක හැමෝටම වෙනවද නැද්ද කියන මම දන්නේ නැහැ. මම දැකලා තියෙන එකයි. මගේ අම්මාව මම දෙපාරක් මම පටන් ගත්තේ ගෝයන්ක ක්‍රමයෙන් නිසා ගෝයන්ක ක්‍රමයට යන්න හදනකොට එක්පාරක් ගම් වතුරක් ඇවිල්ලා අම්මට යන්න බැරි වෙනවා. අපි ඔක්කොම ලෑස්ති කළා තුලේ දෙවෙනි පාර අම්මයි තාත්තයි දෙන්නම ගියාම මේ ඩුබායි වල ඉන්න අම්මගේ මේ අයියගේ පුතා නැති වෙලා එන්න වුණා. ඉතින් අර ඒ වගේ ගැටලු වුණා. ඊපස්සේ මම ඉන්දලෙන් ප්ලෑන් කළා මගේ හස්බන්ඩ්ව ප්‍රෝග්‍රෑම් එකට යවුවාම ඊට කලින් ප්‍රෝග්‍රෑම් එකට මම ගියේ භාවනාවට ගිහලා මගේ කකුල කෙල්ල මට ගෙදර එන්න වුණා. ඒ වගේ කියන්නේ බාධා සහිත දේවල් වෙනවා මම දැකලා තියෙනවා. මම දැනක හැමෝන්ට වෙනවද කියන්නේ ඒ උනාට මට හිතෙන්නේ අපි දැන් මේ මොනවා තිබුණත් ඒ හැම දෙයක්ම අපිට කමනහනක් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් කමක් ඇති කර මේ මාර්ග ඉස්සරහට යද්දී ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. අනිත් කාරණේ තමයි ස්වාමීන් වහන්සේ ව්‍යාකූල වීම සහ නිෂ්කලංක වීම කියන එක එකම කාසියක දෙපැත්ත වගේ කියලා තමයි මට හිතෙන්නේ. දැන් මගේ පෞද්ගලික අත්දැකීම් ගත්තොත් මම ලොකු හම්ද ස්වාමීන් වහන්සේත් එක්කත් මේක සෑහෙන මේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. එක කාලයකට මම මේ හරිම ලෝකෝත්තර පැත්තට බරයි බණ භාවනාම විතරයි අනිත් දේවල් වලින් ගොඩක් ඈත්ලා ඊට පස්සේ ඒ මමම මට හිතා ගන්න බෑ මමද කියලා. තව කාලයකට මම හරි කියන්නේ භෞතික දේවල් වලට ගොඩක් කැමති, කියන්නේ ඇඳුම් පැළඳුම් ගැන වෙනදට වඩා හිතනවා. අර දැන් සම්පූර්ණ එකම පුද්ගලයාගේ සම්පූර්ණ වෙනස් චරිත ස්වභාවයෙන් මම අත්දැකලා තියෙනවා මේ මාර්ගය යනකොට. ඉතින් මට හිතෙන්නේ දැන් ලොකු ස්වාමීන් වහන්සේ මට දීපු මේ උත්තරත් එක්ක සැසඳුවාම දැන් ඒ කොයිතේත් අපිට එක විදිහට මේ ඇක්සෙප්ට් කරන්න පුළුවන් වෙන එක මේ මාර්ගයේ ඉස්සරහට යනකොට අපිට ලැබෙන ශක්තියක් එහෙම නැත්නම් අපිට ලැබෙන හයියක් කියලා තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ අපි ව්‍යාකූල වීම වුණත් අපි ඒක ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඒක කරදරයක් කර නොගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා තමයි මට
හිතෙන්නේ.
අනිත් කාරණේ ලොකු ස්වාමීන් වහන්සේ නිතර ඔය ඇත්තරම දැන් අපිට මොනවා හරි ප්‍රමෝෂන් එකක් හරි එහෙම නැත්නම් අපිට තව මොනවා හරි ස්ටඩි කරන්න හිතෙනවා නම් හරි එහෙම හරි හැම නිතරම ලොකු ස්වාමීන් වහන්සේ කියන දේ තමයි ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න. අපිට ඒ ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒක කරන්න කවදාකවත් ලොකු ස්වාමීන් වහන්සේ එපා කියලා මම අහලා නැහැ කියන එක. මම පෞද්ගලිකව අහ ප්‍රශ්නවලදී මේකෙන් ප්‍රයෝජනක් තියෙනවා කියලා හිතෙනවා නම් ඒ ප්‍රයෝජනේ සලකලා වැඩට ගන්න කියන කාරණේ තමයි ලොකු ස්වාමීන් වහන්සේ නිතරම මේ උපදෙස් දෙන්නේ කියලා මට ඇහිලා තියෙන දෙයක් තමයි. අනිත් එක ස්වාමීන් වහන්සේ අතර මේ කලින් කිව්වා වගේම දැන් මේ මේ මාර්ගය ඉස්සරහට යද්දි මේ අපි අපේ හිත හයිය වෙන්නේ මට හිතෙන්නේ අපිට මොන දේ ආවත් ඒ ඕන දෙයකට මූණ දෙන්න හැකියාව තමයි ගොඩ නැගෙන්නේ කියලා මට හිතෙන. කියන්නේ අපි හිතනවා නම් මගේ පෞද්ගලිකම අත්දැකීම කිව්වොත් ස්වාමීන් වහන්සේ මම කොවිඩ් කාලේ තමයි මම අවුරුදු 10ක් දිගට භාවනා කරලා තිබ්බට කොවිඩ් කාලේදී තමයි මම එදිනෙදා ජීවිතයේදී මේ සත්‍ය කියන එක පුරු කරගන්න උත්සාහ කරගත්තේ සහ කරගත්තේ. ඊට පස්සේ දැන් කොවිඩ් රෙස්ට්‍රික්ෂන් ඔක්කොම නැතර වෙලා වැඩට යන්න ගත්තාට පස්සේ ළමයි ඉස්කෝලේ යන්න ගත්තාට පස්සේ මට තේරෙනවා දැන් අර නිෂ්කලංක බව ගතිය නැහැ. දැන් ඒ දවස්වල උදේ 4ට නැගිටලා පැයක් සක්මන් කළා, පැයක් පාරයන්කයක් කළා. ඊට පස්සේ උයලා පිහලා වැඩට යනවා, වැඩට ගිහිල්ලා ආවිල්ලා ආය හවස රෙස්ට් මේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ බණට බණ අහලා නිදාගෙන ආය ඊළඟ දවසේ 4ට නැගිටලා ඔය ටික කරගෙන ගියා. හැබැයි දැන් නෝමල් රුටින් එකට වැටුණාම මට තේරෙනවා දැන් ඒ නිෂ්කලංක බව නැහැ. දැන් හරි ව්‍යාකූල, දැන් අරක නැති එක මට හරි ව්‍යාකූල. ඒ කියන්නේ අර
සත්‍යයේ ප්‍රශ්නයක් අනේ වරෙන් ඩෙල්ටායි ලැම්බයි ඔක්කොම වරෙන් තියෙනවා කියලා ගලාම් ඵලයක් හැඳි ගැවිලාම් ඵලයක් අන්න අන්න දිනුනෝ.
ඔව් ඉතින් එහෙමයි ස්වාමීන් වහන්සේ. මට හිතෙන්නේ අර මේ ඒක නිසා අර ජීවිතේට අපිට කාලයක් ඉස්සරහට යනකොට අපිට ලැබෙන මොන දේත් මේ කමටහනක් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් තත්ත්වයක් ගොඩ නැගෙනවා කියලා මම විශ්වාස කරනවා. මම විශේෂයෙන්ම මේක කිව්වේ දැන් ඒ කාන්තාවක් වෙන්න ඕනේ හස්බන්ඩ් කෙනෙක් ගැන කියලා තිබුණ නිසා
ප්‍රශ්නයක්.
මට හිතෙන්නේ අර මගේ පෞද්ගලික අත්දැකීම් මෙහෙම කියන්න පුළුවන් නම් අනිත් එක සවනසත්තර දැන් අවුරුදු දෙක තුනකට විතර කලින් නම් මාත් හරි කරිය ෆෝකස් කරපු කෙනෙක්. يعني මම කින්ඩර් ගාර්ඩන් ටීචර් කෙනෙක් මේ. එතකොට මට දැන් එහෙම ප්ලෑන්ස් තිබුණා ආරක කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ දාන්න තරම් ඔක්කොම PDs වලට යන්න ඕනේ මමත් يعني නොලෙජ් එක සෑහෙන වැඩි කරගන්න ඕනේ එහෙම 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 ලොකු ප්ලෑන්ස් තිබුණා. හැබැයි දැන් මම යනවා වැඩේ කරනවා එනවා අරුණාම අර ඉස්සර වගේ එහෙම ඉන් ඩීටේල් يعني එහෙම ඩෙප්ත් එකකට ගිහිල්ලා නැහැ කරේ එකේ උනාත් ඒක කරා ආවා. මට ඇත්තටම මම නිකන් ඉන්නවනේ මේ මට සද්දියටම කරන්න වැඩ තියෙනවා ඒ උනාට කරේ එක ඒ ඉස්සර තරම් මගේ ජීවිතේ දැන් වැදගත් නැහැ කියන එක මට තේරෙනවා. ඒ වගේ මට හිතෙන්නේ ඉස්සරහට යද්දි මේ මාර්ගේ අපිට අපිට සුදුසු දේවල් අපි තියාගන්න වගේම අපිට අනවශ්‍ය දේවල් ඉබ්බේ නිකන් අතහැරෙන ගතියක් මන් දැන මට එහෙම නිකන් අත්දැකලා තියෙනවා. එහෙම يعني අපි ප්ලෑන් කරන්න ඕනේ නැහැ මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ නැහැ කියලා අපි ඔටෝ නිකන් සිලෙක්ට් කරගන්නවා මේක මම කරන්න ඕනේ මේක අත්හැරෙන ගතියක් තියෙනවා කියලා මට හිතෙනවා. අනිත් එක මේ අර අමතක වෙන එක ගැන ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා. يعني එහෙම ඔය විදිය අමතක වීමක් නෙවෙයි මට ඉදිරි හිටපු ගමන් ඔන්න දැන් කරන්න යන දේවල් මතක නැහැ. මම ලොකු හාමුදුරුව මට ඇත්තටම කිව්වේ මේ මගේ පුතාගෙන් තමයි මට කමටහන් පිරිසිදු කරේ එකට කරලා රෙකෝඩ් එකක් එවන්න කොහොම ඇත්තටම පුතා කිව්වේ මේ ඒ කරන්න තියෙන වැඩ ටික උදේට ලියන්න කරපු එක ටික් කරන්න. එහෙම කරගෙන ගිහිල්ලා තමයි ඇත්තටම මේ නැත්නම් මටත් ඔය ඔෆිස් වල වැඩ එහෙම මේ අත්පසු වෙච්ච අවස්ථා තිබ්බා. ඒ විදිහට තමයි මේ මම තවම ඇත්තටම මේක කරන මොකද මට සතියකට කරන්න තියෙන වැඩ ටික වැඩි වුණාම මම කරන්නේ ලියනවා. ඊට පස්සේ ඒක
හොඳයි ළමයාගෙන් කමටහන් ගන්න එක හොඳයි ඒක තාමත්
එහෙමයි සාංශ. ඒ අදහස් තමයි ඇත්තටම මට කියන්න ඕනුනේ කාට හරි
ප්‍රයෝජනයි. ඔව් කරුණු ආයක් විතර කිව්වා. ඔව් ඒකෙදි අර මටත් ඕවා කියද්දි තමයි මටත් මතක් වෙන්නේ මාත් ඉස්සර මේ 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 ඔය ස්ටඩි ලීව් එකටයි වැකේෂන් එකටයි දවස් 3ක් හම්බුනත් මම මේ තිරිකර රින්ගනවා. හැබැයි හිත මීතිරිකල යනවා කියලා මට වෙච්ච කරදර ටික ගත්තාම මේ කොහෙදෝ වහලයක් උඩ තියෙන නියනක් ඇවිල්ලා මගේ අත කැපිලා මේ හෙටයි යන්නේ කියලා මං අත බැඳගත්ත ගියා. ඊට පස්සේ හෙටයි යන්නේ කියලා මගේ ෆෝන් අනම්මන එකපාරක් කිස්සුවා හොරේ. ඉතින් ඒත් මං ඒකත් අතහැරලා ගියා. ඒ වගේ තව එකෙනෙක් කිව්වා මේ එයාගේ බිස්නස් එකේ පළවෙනි බිස්නස් එක සිදු වෙන්නේ මේ මීතිරිකල යන්න ප්ලෑන් කරපු දවසේ. ඒ වගේ තව එක්කෙනෙක්ව ලෑස්ති කරගත්ත එයා එද්දි යාට උන්න ගැනලා එන්න බැරි වුණා. ඒ වගේ මේ මුල කාලේ එන මේවා එක මේ දරන්න පුළුවන් බොහෝම ඉදිරියට යන ඉදිරියට යන්න ඕනේ කියන පිරිසකට විතරයි. හැමෝටම දරන්න බෑ. ඒකින් ඉඳ හිතා ගන්න ඕනේ මේ කරදරයක් එනවයි කියන්නේ ලොකු අනිත් පැත්තක් තියෙනවා මේකේ. ඒකින් ඉඳ ඒක දරා ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. මේක දිගටම කරගෙන යෑමේ හැකියාවක් තියෙන්න ඕනේ මොන දේවල්. ඒ වගේම අර තැම්පත් වීම විසිරීම ගැන කියද්දී ඔය මේ ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා මේ මේ භික්ෂුණීන් වහන්සේලාට ඕවාද දීලා එනවා. මේ 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 තැම්පත් වීම ගැන හොඳට කියලා දීලා එනවා. මේ සමතේ පැත්ත හොඳට කියලා දීලා තියෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහපෝ වෙද්දි අහනවා ආනන්ද මේ මේ භික්ෂුණීන් වහන්සේලාට මේ විසිරීම ගැන කිව්වද කියලා. ඊට පස්සේ නෑ කියනවා. එහෙනම් ආයි ගිහිල්ලා එක් කියලා එන්න කියනවා. ඊට පස්සේ තමයි කියන්නේ මේ තැම්පත් වීම සහ ඊගාවට විසිරීම ඊළඟට තැම්පත් වීම ඕක පරියන්කදී එක පරියන්කදී 30ක් විතර වෙනකන් දැක්කනම් තමන් මේ එකක්වත් අත තියන්නේ නැතුව ඔය දෙක මේක තැන තියෙන කියන එක දැනගන්න මට්ටමට උපේක්ෂා මට්ටමට යනවා. ඉතින් ඒකෙ හින්දා අර මේ කිව කාරණේ තමයි මේ ජීවිතේ තියෙන්නේ. ඉතින් අර ඒකට ලෑස්ති නැති කෙනා ආතතිගත වෙනවා. මේ ලෑස්ති කෙනාට ප්‍රශ්නයක් නැහැ මේ හැමදේම මේකයි. ඉතින් ඇති වෙනවා නැති වෙනවා. ඒ වගේම මේ අපි ඉදිරියට යන්න ඕනේ කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ අපි වටේ ඉන්න පිරිස මත. අපේ ඉන්න පිරිස එක පාට උන් MSC කරන්න ගත්තා යාළුවෝ ටික. ඊට පස්සේ මටත් එනවා MSC එකක් කරන්න ඕනේ කියලා රෙජිස්ටර් තුනා. රෙජිස්ටර් උනාට පස්සේ මට මොකටද මේක කියලා නිකන් මට අවශ්‍ය නැහැ කියන එක ආවට පස්සේ තමයි තේරුනේ මේ මම අහුනේ මේ වටේ ඉන්නේ උන් ඉඳන්. ඒ ඉන්න පිරිසත් එක්ක තමයි මේ අපේ එන තණ්හාවයි ඊගෝ එකයි එක්ක තමයි මේ ඔක්කොම ප්‍රශ්න ටික මතුවෙන්නේ. නමුත් Tamanට දරා ගන්න පුළුවන් නම් මේ තියෙන මට්ටම ඇති කිසෝ මේ මේ මෙච්චර දුරක් මම කරන්න ඕනේ කියලා ඒක Taman මත තමයි ඒක තීරණය වෙන්නේ. ඒක තීරණය කරන්න ඕනේ. මම මේක කරාට පස්සේ මට සතියේ මොකද වෙන්නේ? ඒත් සතියෙන් නම් ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. සහ මේක කරගෙන යද්දි මගේ සතිය මගේ ආධ්‍යාත්මික ජීවිතය මගේ පෞල් ජීවිතය ඔක්කොම මේ නැතිනාස්ති වෙලා යනවනම් අවිවේකී භාවයේ පිරිහීමේ දොරටුවයි කියලා පාඩුව පැත්තකටලා ඉඳලා පුළුවන්. ඒකින්ද ඒක තමන් මත තීරණය වෙනවා කියන එකට තමයි කියන්නේ තියනවා කියනවා. අපි මේ කුසලාමුදුරුත් ඇති අනේ මේ මේ මම්ම මට මේ කියන්න ගත්තාම නිවිත් නෑනේ. කුසලාමුදුරුත් එක්කත් අපි පොඩ්ඩක් කතා කරමු. රාජිකා ගියාද? ඉවරයිද?
නෑ එහෙමයි සාවිනාස් නෑ නෑ ඒක තමයි දැන් ඕනටත් අර කිව්වෙන් තමයි.
තව අතක් එස වෙලා තිබෙනවා ස්වාමීන් වහන්ස අපි අවස්ථාව දෙමුද ධම්මකසල ස්වාමීන් වහන්ස ඉන්නවද තාම සම්බන්ධ වෙලා ඉන්නවද
ඇති ඇති ඔයගොල්ලෝ ඇංගිල ඇති මේ එල්ල ටිකක් වෙලා පොඩ්ඩක් බල නැත්තම් ඔබ
නාමන්ත මහත්තයා අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
බොහොම ස්තුතියි නදීප්. ගෞරවනීය ස්වාමීන් වහන්සේකින් අවසරයි තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තිරුවන් සරණයි.
මටත් වැඩි හරියක් තියෙන ප්‍රකාශයක් තමයි අර කලින් ධර්මදේශනාවේ කමඨාන වලදී සහ දැන් රාජිකා කරපු ප්‍රකාශය සමාන්තරව ටිකක් යනවා. අර කමඨාන වார்த்தාවක ප්‍රශ්නයක් ඉදිරිපත් කරා ස්වාමීන් වහන්සේ කර්ම විපාක වලට කලින් ජීවිතවල කරපු කර්ම විපාක වලට මේ මේ සතිමත් වීමට එහෙම නැත්නම් භවනාවට කිසියම් බලපෑමක් වෙනවාය කියන අදහසක් එදෙන තිබුණා. ඒක මට ওই අදහස මටත් ඇවිල්ලා තියෙනවා. ඒත් මේ විදිහට සතිමත් වෙන්න කලින් තමයි මේ අදහස ඇවිල්ලා තිබ්බේ. මම මොකක් හරි වැඩක් කරද්දී මොකක් ඒ කියන්නේ පින්කම් වගේ දේවල් කරද්දී රැකියාවේ මොකක් හරි වරදිනවා හැම තිස්සෙම පැටර්න් එකක් මම හොයාගෙන තිබ්බා. පින්දම් වැඩියෙන් කරනකොට වැඩි වැඩියෙන් ඔෆිස් වල කොහෙවත් නැති ප්‍රශ්න කරකිලා එනවා. ඒ මම ඒ කාලේ අහන ධර්මදේශනා වලට අනුව ඕක මාර බෑම කියලා හිතාගෙන හිටියා. ඉතින් එහෙම ඉතින් කර්ම විපාකයක් කියලාත් මට හිතර මොකද එහෙම එන්න හැකියාවක් කියන්නේ සමහරට කර්ම විපාකයක් නිසා වෙන්න පුළුවන්. ඒ නිසා ඒත් සතිමත් වෙන්න පටන් ගත්තට පස්සේ මම කරේ මොන වේදනාවක් ආවත් අභියෝගයක් ආවත් සමහරට ආයතන වල වැඩ කරද්දී අනිත් අය අපිට සමහර අය කැමති නැහැ රට අනුව කැමති නැහැ එහෙම වෙනස්කම් තියෙනවා. ඒ එනකොටත් කල්පනා කරේ ඒක ඒ වෙලාවේ මගේ හිතේ එන සිතුවිලි මම හොඳට බලාගෙන ඉන්නවා සතිමත් වීම. එතකොට කයට අමතරව අර සිතුවිලි වලට සතිමත් වෙනවා. එතකොට සතිය දියුණු වෙනවා ස්වාමීන් වහන්සේ. එතන කෙලින්ම අර මුහුණට මුහුණ එන අභියෝගයට හෝ වේදනාවට මුහුණ දෙනකොට සතිය දියුණු වීමක් සතිය හීන වීමක් වෙන්නේ. එතන සතිය නිකන් මහානුභාව සම්පන්න විදිහට ඉදිරිපත් වෙනවා වගේ පේනවා. ඔය ඊතර ඒක මුහුණ දෙන්නයි ඕන. එතකොට අර දක්ෂ කඩු සටන් ශිල්පියෙක් තමන්ගේ ප්‍රතිවාදිය දක්ෂ වෙන තරමට තමනුත් දක්ෂ වෙනවා ඒව ඒ මොහොතට. ඒ වගේ සතියත් එතනදි දක්ෂ වෙන බව තමයි මම අත්දැකලා තියෙන්නේ. ඒක අනුව මේ සතිමත් වෙන මේ මොහොතේම විපාක සතිමත් වීමට කරන මේ මොහොතේ කරන උත්සාහය මේ මොහොතේම විපාක දෙන ditta dhamma vedaniya කුසල කර්මයක් විදිහට බලවත් කුසලයක් වගේ තමයි මට තේරුම් ගිහිලා
තියෙන්නේ. ඒක ප්‍රකාශය ඒක තමයි. තව මොකද්ද?
තව ප්‍රකාශ තියෙනවා සවිනාත්.
මට අමතක වෙලා යනවා මේ උදාහරණේ. අර කිඹුල උදැල්ල මතකද ඉස්සර ඇඩ් එකක් තිබ්බා කපන්න කපන්න
තමයි. හොඳටම මතකයි. එහෙනම් හොඳටම මතකයි සවිනාත්.
ඒක තමයි මතක් කරන්න. හරි කියන්නේ ඊළඟ ප්‍රකාශය.
ඊට පස්සේ සවිනාත් සර් මට මතකයි මොකක් හරි දැනක මරණ මංචකයක් වගේ තැනක් ධර්ම දේශනායේදී සඳහන් වුණා. මේ නම් කියන අවසරයි ගෞරවනීය ධම්මකුසල සවිනාත්ගේ ධර්ම දේශනාවේදී. එතන මේ මට මාස 3කට කලින් මම සෙල්ලම් කරලා ටික දවසක් ටිකක් වැඩියෙන් ක්‍රිකට් වී වොලිබෝලි වගේ සෙල්ලම් කරලා දවසක් මගේ මේ පපු හරිය පොඩ රිදෙන්න පටන් ගත්තා. මම හිතුව ක්‍රෑම්ප් එකක් තමයි කියලා. මට සමහර කාලවල නිතර ක්‍රෑම්ප් එනවා. ඉතින් දවසක් උදේ 2කට විතර මේක වැඩි වේදනාව මාව නිදෙන්නත් නැගිටලා මම බැලුවම දැන් රිදෙනවා හරියට. හරියටම මේ හෘදේ වස්තු තියෙනවා කියලා අනුමාන කරන්න තැනක් තියෙනවා. එතනම තමයි ඉන්නේ. ඉතින් දැන් ෂුවනේ ක්‍රැම්ප් එකක්ද හට් ඇටැක් එකද කියලා. ඊට පස්සේ ඇම්බියුලන්ස් එක කෝල් කරලා ඒගොල්ලෝ ආවා. ඊට පස්සේ දැන් මටත් ෂුව නැහැ ඕන වෙලාවක මොකක් හරි වෙන්න පුළුවන් කියලා මං කල්පනාවෙන් කයර 100 පීටර් වල හිටියා. ඒගොල්ලෝ ඇවිල්ලා මේ හට් ඇටැක් එකට දෙන බෙහෙත් දුන්නම අර වේදනාව අඩු වුණා. දැන් වේදනාව පැය භාගයක් විතර බලලා අඩු වුණාම ඒගොල්ලොත් කිව්වා මාත් හිතුවා අම් හට් ඇටැක් එකක් තමයි. මොකද ඒකට දෙන බෙහෙත් වලින් තමයි වේදනාව අඩු වුණේ කියලා. ඒ කියන්නේ අර මේ ඈත් වෙන ලුකු වෙන තමයි බෙහෙත් දුන්නේ. එතකොට ඊට පස්සේ හොස්පිටල් එකට එක්කන් ගිහිල්ලා දැන් 3ට විතර මං හොස්පිටල් එකේ ඇඳේ ඉන්නවා. අර නර්ස්ලායි දොස්තරලා වරා වතාවෙන් වතාවට ඇවිල්ලා අහනවා දැන් කොහොමද කියලා. ඉතින් මට ඒත් එක්ක උත්තර දෙන්න ඕන කතා කරන්න ඕන. ඒක එක මම දිගටම කයට සිහිය පිහිටගෙන හිටියා. එතකොට මට තේරුණා ඉබේම සතියෙන් කරන දෙයක් ඉබේම මේ මට නිකන් කෙනෙක් කියන වගේ දැනෙනවා. දැන් මොකක් හරි වුණත් ඔයාගේ පපුව ඒ කියන්නේ හදවත තියෙතනින් අධික වේදනාවක් ඉන්න පුළුවන්. ඒක කලින් අත්දැකලා නැති විදිහේ මේ දරා ගන්න බැරි වේදනාවක් ඉන්න පුළුවන්. ඒකට ඒකේ ආවම කම්පා නොවි එතනට හරියටම සිහිය පිහිටවන්න කිසිම විදිහකින් හිත කම්පා වෙන නොදී සිහිය පිහිටවන්න කියන එක සතියෙම මට නිකන් උපදේශයක් දුන්නා. ඒ කියන්නේ මගේ හිතරාව දැන් මේක තමයි කරන්න ඕනේ. ඉතින් මම එතනින් කම්පා වුණේ නැහැ. එතකොට ඒ අනිත් කය දිහාත් හිත තියාගෙනම අර පපුවේ තියෙන වේදනාව හදවත හරියේ තියෙන වේදනාව දිහා බලාගෙන මම ලැස්සිලා හිටිය. අධික වේදනාවක් මෙතනින් එන්න ඕන මේ නරකම දේ නම් වෙන්න තියෙන වෙන්න ඕන කියලා මං ඒ දිහා මේ ඇස්කොණින් වගේ මේ හිතින් කොනකින් ඒක දිහා දිගටම බලාගෙන හිටියා. කොහොමරි ඔහොම පැය දෙකක් විතර ඔහොම බලන් හිටියා. ඒක විශේෂ අත්දැකීමක් වුණා. ඒත් අන්තිමට අර මාකර්ස් කියලා චෙක් කරලා ඇවිල්ලා කිව්වා ඒ හાર્ට් එකේ නෙමෙයි බාහිර පේශියක තියෙන මේ අස්ථියක තියෙන දෙයක්. ඒක ප්‍රශ්නයක් නෑ හાર્ට් එකක් නෙමෙයි කියලා මාව යවුවා එතනින් උදේ පාට. ඉතින් මට නිකන් ආයි තව ජීවත් වෙන ටිකට් හම්බුනවා කිසි වයින්නත් මං ඒ වෙලාවේ ලෑස්තිලා හිටියා. අර කවොත් හරි තමයි කියලා
එච්චරයි වනේ. ඒ කියන්නේ ඒක තමයි අර මේ මම බුදුදත්ත සානරේ පොතක තියෙනවා කෑල්ලක්. ඒ පොත නම් මම දන්නේ නැහැ මොකද්ද කියන්නේ. නමුත් එක කෑල්ලක් තියෙනවා. ඒ ආමුදුරු කියනවා මේ කලන්තයේ හැදිලා සිහිය නැති වෙනකන් මේක දරා ගන්න ලෑස්ති නැත්නම් නිවනක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. ඒතර කැපකිරීමක් කරගන්න බැරි නම් වැඩක් නැහැ බොරුව නිකන් පොඩ්ඩක් එහෙම මෙහෙම යදි දඟල්නවා නම් කවදාවත් මේක ඉදිරියට යන්න බෑ. ඒකින්ද අර මේ මැරුණොත් කමන්නේ නැහැ කියලා යන්නේ කාට මුකුත්ම වෙන්නේ නැහැ. මුකුත්ම වෙන්නේ නැහැ. ඔය වගේ අත්දැකීමක් තිබ්බ මගෙත් ඔය මේ එන පරියන්කේන වේදකනාවට එන කලන්තයක් තියෙනවා. කලන්තෙන් ඇදලා වැටෙනත් කමන්නේ නැහැ කියලා යන්න පුළුවන් නම් ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක පරියන්කෙන්ම දකින්න ඕනේ. භාවනාවේ ඉඳගෙන ඉඳලාම මොන වේදනාවවත් ඒකට තියෙන බය විතරයි තියෙන එකම ප්‍රශ්නේ. ඉතින් ඔ මගෙත් කකුල කැපිලා ඉස්පිරිතාලේ නවත්තද්දි හાર્ට් පල්ස් එක බැස්සා 52ට. තව ටිකක් ගියා නම් මැරෙනවා මට්ටමට ඇවිල්ලා මම වට කරගත්තා දොස්තරලා මේ ඉන්ජෙක්ෂන් එකක් ගහන්න. මං කිව්වා පොඩ්ඩක් ඉඳ මේ මේ මේක අනිත් පැත්ත ගහන්න පුළුවන් ඕම ඉඳ මුකුත් කරන්න එපා කියලා. දැන් මේ දොස්තරලාට මම කියනවා. ඊට පස්සේ උනුත් බලන් ඉන්නවා හරි එන පොඩ්ඩක් ඉමු ගියාදි මීට 52 54 වුණා. ඊට මං කිව්වා දැන් හරිනේ මේ යන්නේ කියලා. ඉතින් මේ ඒකෙදි නිකන් හරි අපිට වඩා බයයි මේ දොස්තරලා. ඉතින් අපිට ඒක අත්දැකීම දකින්න පුළුවන් නම් මේ මේ ඉඳගෙන කවදා හරි මේ වේදනාව කියන එක මාළුකු දෙයක් නෙමෙයි මැරුණොත් මැරුණාවේ කියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒක ඒ අත්දැකීම විඳින්න පුළුවන් නම් මේ ලෝකේ අහුවෙන කිසිම තැනක් නැහැ. මේ ඉතින් අන්න ඒ මට්ටමට චුට්ට චුට්ට තමයි මේක පුරුදු කරන්න ඕනේ. ඒකෙදිත් ඔය කියන වගේ මුලින් මුලින් කරද්දි එන බාධාම තමයි ඒක තමයි අර අඟුලි මාල කියන දඩබ්බර චරිතයේ 1000කට වඩා මරලානේ. ප්‍රභාකරන්ට එහා මේ මේ ඔය කියන විදිහට මේවා කරලානේ. මේ ප්‍රභාකරන් කවදාවත් එහෙම කරලා නැහනේ. උපදෙස් දුන්නා විතරක්. නමුත් මේ අඟුලි මාල කියන චරිතේ මිනිම් මරලානේ. ඉතින් එයා මේකේ පැවිදුණාට පස්සේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ වුණාට පස්සේ මේ පින්දපාතිය ඇද්දි කොල්ලෙක් ගලක මේ ගහකට මේ අඹ කඩන්න ගහ කොල්ලක් ගැහුවත් ඇවිල්ලා වදින්නේ තට්ටේ. ඊට පස්සේ හැමදාම කන්ටෙන් ඇවිල්ලා බල්ලෝ කනවා අනම් මන. ඊට පස්සේ තමයි කියන්නේ මේ මේ කරපු ටිකට මේ ටික ජීවන්න වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මෙච්චරක් කරානම් මෙච්චරක් ජීවන්න එපා. හැබැයි පෞකාරයට ඕක ගෙවෙන්නේ නැහැ. ඌ පව් කරනකම් ඒ ටික එක්කහුවේ යනවා. account balance එක ගෙවෙන්නේ අන්තිමට ඉවර වෙලා හරි සෑහෙන කාලෙකින්. එයාට තේරෙන්නේ නැහැ මේ ඔයක ඉර හැබැයි පින් කරන්න ගියාට පස්සේ අර චුට්ට 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 අර account එක clear වෙන්න ගන්නවා. එතකොට හිතන හැම කෙනාම කියන්නේ මේ මේවා කරන්න ගියාට පස්සේ තමයි කරදර වැඩි වෙන්නේ. කරදර වැඩි නෙමේ. මේවා ටික දැනෙන්න ගන්නෙත් මේ ටිකක් මේ කුසල් පැත්තට නැඹුරුනහම තමයි මේ තේරෙන්නේ මම මේ ජීවත් වෙනවා මම මේ වගේ වැරදි කරනවා මට මේ වගේ කරදර එනවා කියලා. කලිනුත් ආපුවා තමයි. ඉතින් ඒ වගේ පොඩ්ඩක් අර වෙන පැතියකුත් තියෙනවා. ඉතින් ඒක මුලින් දරා ගන්න පුළුවන් නම් පස්සේ යද්දි ඔය ඔක්කොම බුල්ඩෝසර් කරන් යන්න පුළුවන්. ඕන දෙයක් කියලා. ඉතින් ඒක තමයි ප්‍රකාශේ හොඳයි.
එහෙමයි සොයින්නස්. එහෙමයි තව එකක් තියෙනවා සොයින්නස්. දැන් සාමාන්‍ය ජීවිතේ රැකියාව කරද්දී හැම මම ඊළඟ විනාඩි 10 කරන එක තමයි ප්‍රබල වෙන්නේ. කියන්නේ හොඳටම මේ සැලසුම් කරන්නේ. ආයි දල සැලසුමක් තියෙනවා දවසට මේ මීටික් කරන්න ඕන වගේ කියලා. නමුත් අර විනාඩි 10 කට ඊළඟට කරන්න තියෙන වැඩේ මුළුමනින්ම මේ හිතට අරගන්නවා. ඒක ඊට පස්සේ විනාඩි 10 එහෙමම තමයි කරන්නේ. අනිත් එක මම මොනවා කරත් අර මේ සාමාන්‍ය ජීවිතේදී වම් විලුඹ පොළවේ වදින තැනට සතිමත් වෙනවා ඇවිදිද්දි. සහ සමහරවිට වාඩිල ඉන්නකොටත් වම් විලුඹ මට තේරෙනවා මේ පොළවේ දැන් වැදිලා තියෙනවා කියලා. එතනින් මේ සතිමත් අසීමත් අතර සීමාව මට මාරු වෙන හැටි පේනවා.
අක්ගාලා තේරුණා.
ඔව්.
එතන තමයි ප්‍රකට වෙන තැන ටක් ගාලා අල්ලගෙන තඳුර ගන්න ඕනේ. ඒක හරිය වැදගත් වෙනවා. මා හරිය ජීවත් වෙනවා හරිය මැරිලා නැහැ කියලා.
හරියටම හරි සවයන ඇසේ. අන්න හරි. එතන හරියටම හරි. මොකද එතනින් තමයි මම දැනගන්නේ මේ දැන් අසතිමත් පවෙන් සතිමත් බවට ආයි ආව කියලා. ඒක මම මටම ප්‍රකාශ කරගන්නවා. හරි දැන් සතිමත්. මේක හරි දැන් කියලා. එතකොට මට අනිත් අසතිමත් කාලෙදී අගේ කාලෙන් හානියක් වුනේ නැහැ සතියට කියන එක තේරෙනවා. නැවත ආයි සතියට ආවා කියන එක. ඊට පස්සේ සොයින්නස් දැන් මේ සිඩ්නි වල සති 3ක් තිස්සේ මම මතක හිටියේ ලොක්ඩවුන් වෙලා තියෙනවා. මම සති 3කින් ගෙදරින් එළියට ගියේ එකපාරයි. මට මතක හිටියේ ඊයේ ඒ වුණාට මේ අර සතියෙන් ඉන්නකොට මේ ගෙදර බිත්ති හතරකට කොටු වෙලා ඉන්නවා කියලා තේරුම් යන්නේ අවකාශයක් වගේ තමයි තේරෙන්නේ. ඒකට බිත්ති හතර නැත්නම් කොටු වීමකුත් නැහැ නේ කියලා එතනත් පොඩි සාහනයක් තියෙනවා. ඊට පස්සේ තව එකක් තමයි වෙනස. අර ආරම්භ කරනකොට එන බාධක මම පුද්ගලිකව දකින්නේ සමහර විට මාර්යා හෝ මාර් පිරිසෙන් සාමාන්‍යයෙන් උපාසකයන් හට කරන කිසියම් නොකටයුත්තක් විදිහට ඒගොලු උත්සාහ කරනවා. ඉතින් ඒකෙදි සතිමත් වීම තුළ විපස්සනා නුවණ වගේ ගොඩනැගීගෙන එනකොට ඒ අයට තවදුරටත් ඒ බලපෑම් කරන්න පුළුවන් හැකියාව අඩු වෙන බවක් මම අහලා තියෙනවා. ඉතින් මමත් හිතනවා ඒක මට එහෙම බලපෑමක් ඉස්සර තිබ්බට දැන් නම් එහෙම බලපෑමක් නැහැ වගේ තමයි පේන්නේ. ඒක ඉතින් අර සතිය අසතිමත්ව අතර වෙනස් වෙනකොට ඒ අයගේ බලය ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒත් සතිමත් වෙනකොට ආපු ඒ අයගේ බලය අඩු වෙන්න පුළුවන් කියන කාරණා තමයි මට අත්දැකීමෙන් තේරුම් ගිහිල්ලා තියෙන්නේ.
ඉස්සරට ඒක ගිහියන්ට නම් දාන්නේ හෙංචයියේ දාන්නේ. මේ ගමරාව ජනාධිපති බහින්නේ නැහැ. දාන්නේ ඇමතිගෙත් මේ ප්‍රාදේශීය දේශපාලකෙක්ගේ ඔන්න පාතාලයකෙත් තමයි ෂූටි එකේ දාන්නේ. තමයි කෙල්ලෙත් දාන්නේ. මේ මාරයා ඉන්නේ තාම. මාරයා ඉන්නේ බඩු ඉවර වෙන කාලෙට තමයි උන්නේ. ඒකින්ද බය වෙන්න එපා. තාම ඇවිල්ලා නැහැ කියලා හිතා ගන්නකෝ. එනේ ඒවා ටික මේ පොඩි පොඩි ඒවා ටිකක් ඉන්නේ. අන්න ඒවා ටික ගියාට පස්සේ අරුට කවදා හරි ෆේස් කරන්න පුළුවන් වෙන මට්ටම අපි.
ඔව් සොයන සාවතිරින් කයට හිත පිටුවට පස්සේ
බල රහිතයි. ඔව් යනවා ඊට පස්සේ. ඔය කියන ටික හරි වැටගත්. මොකද මේ එතකොට තමයි මේ අදහස් ටික ෂෙයා වෙන්නේ. එතකොට නිකන් මේක නිකන් පවුලක් වගේනේ සති පවුලක්. මෙච්චර කොරෝනා ඇස්සේ අපි අවුලක් නෑ අපේ ගමන යනවා. ඉතින් ආවා ඔහොම කියනවා. අපි සිවුර දාගත්තට පස්සේ ජීවිතේ එළියට දියා කොහෙවත් යන්න බෑනේ. ඉතින් අපි මැරෙනකම්ම මේක ඇස්සේනේ. ඉතින් අපි මොන ස්ට්‍රෙස් එකක් ඉන්නවද? ඉතින් අපි ආතල් එකේ ඉන්නවා. මන් දන්නේ මම නම් හිතුවේ නෑ මහානෙලා මෙච්චර සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා. සෝ මියේ ඉන්නවා. ඉතින් ඒක හදාගන්න ඕනේ අපේ හිතේ තියෙන්නේ මේ ප්‍රශ්නේ. මොනවාරි හොයන ගතියක් මොනවද මෙතන එක තැනක ඉඳ බෑයි කියන මානසිකත් ඔක්කොම අපේ හිතේ තියෙන දේවල්. ඒ ඔක්කොම මේ සංඥා මට්ටමින් මේ තේරුම් ගත්තට පස්සේ මේ මේකයි தත්තේ මේ මේකයි ඇතුළේ ඉන්න එකගේ தත්තේ කියලා අනේ බම්බු ගාගනින් කියලා මේ අපේ යන රටාවකට යන්න පුළුවන්.
එහෙමයි සොයනස. අපි කියන්නේ අනිත් ඉදිරිපත් කරන ඔක්කොම කමටහන් වාර්තා ප්‍රශ්න සහ කමටහන් ප්‍රකාශ වලින් හැම එකකින්ම මමත් යම් දෙයක් හැමතිස්සෙම ඉගෙන ගන්නවා. ඒ හින්දා මේ ප්‍රකාශ කළ යුතුයි කියලා සිතන සොයනස.
මාත් මේ ඉඳලා හිටලා හරි එන්නේ මේකෙන් ගන්න දෙයක් තියෙන ඉඳ මට. නැත්තම් ඉතින්
මේ සාදු සොයනස අනුමුදින්න.
හරි.
හරි. තෙරුවන් සරණයි සොයනස. අවසරයි. සම දිනාටම තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස, තව අතක් තියෙනවා ස්වාමීන් වහන්ස, අවස්ථාවක් දෙන්න පුළුවන් නේද?
ඒක තමයි මේ
ශානිකා අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්
ස්වාමීන් වහන්ස, මම පරියංකෙන් භාවනා කරනකොට ස්වාමීන් වහන්ස විනාඩි 10ක් 15ක් විතර එහෙම ඉන්නකොට ස්වාමීන් වහන්ස මගේ බෙල්ල ස්වාමීන් වහන්සේ දැනුණා පැත්තකට යනවා කියලා. ඒ කියන්නේ වම් පැත්තට බර වෙනවා දැනුණා ස්වාමීන් වහන්සේ.
හිමීට
නෑ ස්වාමීන් වහන්සේ, හිමීට බර වුණා ස්වාමීන් වහන්සේ. මම ඊට පස්සේ ඒක දිහා බලාගෙන හිටියා ස්වාමීන් වහන්සේ. එහෙම බලාගෙන ඉනකොට ස්වාමීන් වහන්සේ දකුණු පැත්තේ රිදීම දැනුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ බෙල්ල අතර බෙල්ල සම්බන්ධ වෙන ස්ථානවල රිදීම දැනෙන ස්වාමීන් වහන්සේ. ඒකත් බලාගෙන හිටියා ස්වාමීන් වහන්සේ සිහියේ. එහෙම බලාගෙන හිටු ස්වාමීන් වහන්සේ ටික වෙලාවක් යද්දී ඇඟේ දැනෙන ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ එකටම සීතලකුත් රස්නෙකුත් ස්වාමීන් වහන්සේ. එක දිගට, ඒ කියන්නේ සීතලක් එනවා ස්වාමීන් වහන්සේ, රස්නෙත් එනවා. ඒ දෙක මිශ්‍ර වෙවි එනවා දැනුණා ස්වාමීන් වහන්ස. ටික වෙලාවක ඒක බලාගෙන හිටියා ස්වාමීන් වහන්ස. ඊට පස්සේ ආය හිත ගියා ස්වාමීන් වහන්ස බෙල්ලට. ඊට පස්සේ දැන් බෙල්ල ගොඩක් නිකන් කඩාගෙන වැටලා වගේ හින්දා ස්වාමීන් වහන්ස පැත්තට රිදීම ගොඩක් වැඩි වුණා ස්වාමීන් වහන්ස. ඊට පස්සේ ස්වාමීන් වහන්ස මං හිතලම, මං දන්නේ ඒක මං කරපු දේ හරිද කියලා ස්වාමීන් වහන්ස හිතලම ආය බෙල්ල කෙලින් කරා ස්වාමීන් වහන්ස. ඊට පස්සේ කෙලින් කරාට පස්සේ ස්වාමීන් වහන්ස එහෙම ටික වෙලාවයි ඉන්න පුළුවන් වෙන ස්වාමීන් වහන්ස ආය බෙල්ල ඒ පැත්තරම මේව වුණා ස්වාමීන් වහන්සේ, මේක හැර වුණා. ඊට පස්සේ ඒත් හිටියා ස්වාමීන් වහන්සේ. ඒත් ඉන්නකොට අර වගේ ස්වාමීන් වහන්සේ දැනුණා ඇඟේ රස්නේ සීතල දෙසරේ ඒ දෙකම මිශ්‍රව දැනුණා. බෙල්ලේ ආය එහෙම රිදීම දැනුණා. ඒකත් ටිකක් වෙලා ඉවසෙන් ගියා ස්වාමීන් වහන්සේ. ඒ වගේ මට ඊටස ආයි ඉන්නම් බැරි වුණාම ස්වාමීන් වහන්සේ ආය බෙල්ල කෙලින් කරගත්තා. ඒ වගේ ස්වාමීන් වහන්සේ හතර පහ වතාවක් විතර බෙල්ල කෙලින් කරගත්ත ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඉන්නම් බැරි වුණාම ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ආය දැනුණා ස්වාමීන් වහන්සේ ටික වෙලාවක් යද්දී නළල ඉස්සරහින් අර පොඩි සුලියක් වගේ කැරකෙන නිකන් රිදීමක් දැනෙන ස්වාමීන් වහන්සේ. ඒ රිදීම ගැන හිත තියාගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ ඒක දැනෙනවා නැති වෙනවා කියන එක දැනුණා ස්වාමීන් වහන්සේ. හැබැයි ඒක බලන්නේ ඒක හිමීට එහෙම නැති වෙලා ගියා ස්වාමීන් වහන්ස. ඊට පස්සේ දැන ස්වාමීන් වහන්ස අත ස්වාමීන් වහන්ස මං අත තියාගෙන ඉන්නේ කෙනර එක මත එක තමයි තියාගෙන ඉන්නේ ස්වාමීන් වහන්ස. හැබැයි මට දැනෙනවා ස්වාමීන් වහන්ස කියන අත ඈත්ලා වගේ ස්වාමීන් වහන්ස. හැබැයි මේ එහෙම ඈත්ලා වගේ දැනුණාට ඇතර මම පොඩක් අත පොඩක් චලනය කරන්න
බැලුවම
ස්වාමීන් වහන්සේ, එතකොට ඒ අත එක මත එක තමයි තිබුණේ ස්වාමීන් වහන්සේ. ඇත ඇත්තලා තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම බලාගෙන හිටියා ස්වාමීන් වහන්සේ. එහෙම බලාගෙන ඉඳලා මට ප්‍රශ්නය ආවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කෙල ගිලෙන්න අවශ්‍යතාවයක් ආවා ස්වාමීන් වහන්සේ. එහෙම එනවද නැද්ද කියන මම දන්න මම ළඟදී තමයි ස්වාමීන් වහන්සේ සතිමත් භාවනාව පටන් ගත්තේ. හැබැයි කාලයකට කලින් ආනාපාන සතිය වැඩිවෙලා ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මේ කොරෝනා එකක් ආවත් පස්සේ අවුරුදු දෙකක් විතර ස්වාමීන් වහන්සේ ඒක නැවතුණා භාවනාව වඩලා. ඊට පස්සේ දැන් ආයෙත් අලුතින් පටන් ගත්තා ස්වාමීන් වහන්සේ භාවනා කරන්න. ඊට පස්සේ එහෙම දැනන සමනස කෙල ගිලීමේ අවශ්‍යතාවය දැනනවා. ඊට පස්සේ ඒකට මං ඉඩ දුන්නා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ කෙල ගිලෙන එක සතියෙන් බලාගෙන හිටියා. අර තල උඩට ගිහිල්ලා කෙල ටික උගුරේ මැදට වගේ යනකම් විතරයි දෙනුනේ ඒකත් ස්වාමීන් වහන්සේ. ඒක බලන්නක සමිස ඒ ටික තමයි ස්වාමීන් වහන්සේ මට සිද්ධ වුණේ පරියන්කෙන් ඉන්නකොට. මට දැන් තියෙන ප්‍රශ්න ස්වාමීන් වහන්සේ බෙල්ල කැඩෙන එක ස්වාමීන් වහන්සේ.
ඔය ඒකේ ඔ ඒක ඒක සාමාන්‍යයෙන් එනවා මේ මුලදි කො මුලදි නෙමෙයි අගදිත් එන්නේ ඔච්චරම තමයි. ඒකේ වෙන්න කරන්න තියෙන්නේ අර මේ මේ ඒ බැක් කියලා ගොඩාක් වෙලා හිටියට පස්සේ බෙල්ලේ අමාරුව ටිකක් දැනෙන්න ගන්නවා. සමහරුන්ට ඒකින්දම මේ මේ කොන්දේ අමාරු කකුල අමාරු ස්නායු අමාරු එන්න පුළුවන් ඒක දිගට මෙහෙම හිටියට පස්සේ. නමුත් මේ බෙල්ල කැඩුනට පස්සේ තියෙනවනේ සූස්තියක්.
අහහ
ඒ කියන්නේ කැඩිලා කියලා දන්නවා. ඒක කෙලින් කරන්න හිතෙන්නේත් නැහැ. පුදුම මේ කියන්නේ සාහනයක් තියෙනවනේ ඒක ඇස්සේ.
එහෙමයි.
ඒ කියන්නේ කැඩිලා තිබ්බට කයේ තියෙන විදියට නිකන් සැහැල්ලුවක් තියෙනවනේ. ඒ සැහැල්ලුව හින්දා මේක කෙලින් කරන්න කැමති නැහැ. භාවනාව කැඩෙයි කියලා. නමුත් මේක හොඳට බලන්න මෙන්න මේ භාවනාවේ තියෙන සතිය සමාධිය කඩා ගන්න නැතුව මේක කෙලින් කරන්න පුළුවන්. සහ ඒක ඒක පුරුදු වුණාට පස්සේ පුළුවන් මේක මේක බෙල්ල ඇලයට යද්දිම මේ තමන්ට තේරෙන්න ගන්නවා. එතනදිම නවත්ත ගන්න පුළුවන්. එතකොට කිසියම් විදියට සතිය කැඩෙන්නේ නැහැ. සතිය සම්මාදි කැඩෙන්නේ නැහැ. එතකොට හුඟව වෙලාවක් ඉන්න පුළුවන්. මොකද අර බෙල්ලේ තියෙන ප්‍රශ්නේ නැහැනේ.
එහෙමයි.
ඒක ඒක ෆයින් ටියුන් එකක්. ඒක මුලින් ඔය යෝගියාට කියන්නේ නැහැ. කියන්නේ නැහැ බෙල්ල ගන්නත් කමන්නේ. ඕම කරගෙන යන්න කියලා කියන්නේ.
එහෙමයි.
මේ මොකද මේ මේ ලෙඩා මෑනවත් බඩ සුද්දයි කියලා අර දෙන්නේ විරේකයක්. ඒ වගේ කේස් එකක් තියෙන්නේ. ඉතින් ඒකින්ද මේක ඇලෙට ගියාට පස්සේ මුගක් වෙලාවකින් තමයි තේරෙන්න ගන්නේ. මේක හැදුවා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අපේ අර සූස්තියට තියෙන තණ්හාවට අපි මේක හදන්න නැතුව යනවා. එතකොට මුගක් වෙලා ගිහලා තමයි මේකේ මේ නරක ප්‍රතිඵල එන්නේ. ඒකින්ද අර මේ දැන් දන්නවනේ සිද්ධිය. ඒකින්ද දැන් ඕක හැදුනට ප්‍රශ්නයක් නැහැ. ඕක මේ මේ බෙල්ල හැදුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක ගැන worry වීමක්වත් ඒ හිතන් ඒක ගණන් ගන්න එපා. ඒ වගේම මේක හොඳට යන්න යද්දිම ඔයා තේරුම් ගන්න බලන්න. හොඳ ඒක හොඳ සතිමත් භාවයක් තියෙන්න ඕනේ. මේ මේ අතහැරියට පස්සේ ඔය කය අතහැරියට පස්සේ වෙනවා. නමුත් කය පොඩි මේ පාලනයකට එයා එනවා ස්වභාවික වෙන්නේ ඒක. ඒ කියන්නේ එක පාට කය ගැන දැනීමක් නැති වෙලා යනවා. ඊට පස්සේ ආයෙ කය ගැන දැනීමක් එනවා. එයා කිකලා බලනවා මේ කෝච් එක හරියට තියෙනවද කියලා. එතකොට එහෙමීට අර සූස්තිය කඩා ගන්න නැතුව මේ හදා ගන්න. ඒක ඒක වෙන්නේ අපිට ඕන විදිහ නෙමෙයි. එයාට ඕන විදිහට කයට එනවා. එයාට ඕන ලාවට එළියට යනවා. ඒක අපිට කන්ට්‍රෝල් නැහැ. මේ නමුත් අර ආපු වෙලාවට තමයි උන් ඔය හදන්න යන්නේ. හදන්න යද්දී මුලින් මුලින් මේ මේ අර ටිකක් ඒක කැඩෙනවද ඕ කියලා හිතෙනවා නිකන් අප්සෙට් එකක්. එහෙම අප්සෙට් යන්නේ නැහැ. ඒ ඒ ඉරියව් වෙනස් කරත් සතිය සතියම නම් ඒක කිසි අවුලක් නැහැ. නමුත් මේ මේ ඉරියව් වෙනස් නොකර ඉන්න තාක් කල් තමයි මේකේ දුක තේරුම් ගන්න පුළුවන්. ඒ දෙකම හරි තමන් දැනගෙන ගන්න ඕනේ. තමන් දැනගෙන කරන්න ඕනේ මේක මෙහෙම ගියොත් දෙල්ල අමාරු වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද අර හොඳට සතිමත් වුණාට පස්සේ අර තණ්හාව පොඩ්ඩක් අතහැරලා අර සමාධිය තියෙන කෑදරකම පොඩ්ඩක් අතහැරලා එදා ඉරියව්ව හදාගත්තට සතියේ කිසිම හානියක් වෙන්නේ නැහැ. එතකොට උඹ වෙලාවක් ඉන්න පුළුවන් ශරීර සෞඛ්‍ය හොඳට. ඕකම වෙනවා කොන්දට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. කොන්දෙත් කොන්දෙත් රිදීමක් කියන ස්වාමීන් වහන්සේ කියන පිට මැද කියන්නේ ඒක දැන් ඔය දැන් බෙල්ල පැත්තකට ගිය දවසේ ඒ ඒක උනේ නෑ ස්වාමීන් වහන්සේ. නැත්තම් ඔච්චර කර මට තිබුණේ මේ කොන්ද මැද මේ ලොකු මේ මේ රිදීමක් කියනවා ස්වාමීන් වහන්සේ.
ඔව් වෙන්නේ වැක්කිරණේ ඉඳ ඉස්සරහට. ඒක තේරෙන්නේ නෑ පරියන් කිද්දි අපි තියෙන සූස්තියේ හින්දා අර වැක්කිරලා ඉන්නේ කියලා තේරෙන්නේ නැහැ සමාන්දාවට. ඉතින් අර මේ හොඳට
ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මට හැබැයි ස්වාමීන් වහන්සේ බෙල්ල පැත්තකට යනක දැනෙනවා ස්වාමීන් වහන්සේ. මුලේ ඉඳලා තේරෙනවා දැන් මගේ බෙල්ල පැත්තකට යනවා කියන එක නම් දැනෙනවා ස්වාමීන් වහන්සේ.
ඔව්. ඒකෙදි ඔයාට මේ තියාගන්න බැයිද කියලින්. එතකොට ඒ කියන්නේ මේ මේ කියන්නේ මම කියන්නේ කුටිම කරගන්න කියලා. ඒකෙදි එකක් තියෙනවා. ඕකෙදි මේ මම පෞද්ගලිකව කරන දෙයක් ඔය පරියන්ඛයකට ඒ කියන්නේ අපි ආසනයක ඉඳගද්දී ඊට කලින් පොඩි ව්‍යායාම ටිකක් කරනවා. බෙල්ලට සහ කොන්දට ඒ ටික කරගන්න නැතුව ඉඳගත්තට පස්සේ හරි අමාරුයි කියන්නේ මේ මේ මේකෙන් අර ටිෂු ඇදෙනවා අනම්මනම් ඔය ප්‍රශ්න ටිකක් ආවා. ඒත් එක්ක පොඩි මේ සක්මනිනුත් ඇත්තම ව්‍යායාම වෙනවා. සක්මනත් කරලා පොඩ්ඩක් කොන්දටයි බෙල්ලටයි පොඩ්ඩක් හොඳට ව්‍යායාම ටිකක් කරලා හොඳට මේ 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 ආසනයේ වෙනුවෙන් විනාඩි දෙකක් තුනක් කැප කරාට කමක් නැහැ. හරි බැලන්ස් එකට හදාගන්න ඕනේ. ඒ සමහර වෙලාවට අපේ අන්බැලන්ස් පැති තියෙනවා කකුල්. ඒ කියන්නේ එකට එකක් සමබර නැහැ, සමාන නැහැ, දිගත් සමාන නැහැ. එතකොට ඉඳගත්ට පස්සේ ඒ එක එක පැති වලට බර වෙන්න පුළුවන්. ඒ බර ගුරුත්ව කේන්ද්‍රය මේ ඔය බැලන්ස් කරන්න තමයි ඔය බෙල්ල ඔය පැත්තට යන්නේ. එතකොට ඒ බෙල්ල පැත්තට යන එකේ හේතුව වෙන්නේ මේ ඉඳගෙන ඉන්න ආසනයේ පොඩි මේ අසම්බර භාවයක් තියෙන හින්දා. ඒකත් හොඳට තමන්ට කාලයක් යද්දි තේරෙන්න ගන්නවා. කාලයක් යද්දි තේරෙන්න ගන්නවා ආ මේ මේ මෙතෙන්ට කොටයක් තිබ්බනම් මෙතෙන්ට මේ මේ විදිහට ඉඳගත්තා නම් මේ මේ ආසනය මේ විදිහට මාරු කරා නම් මේ බෙල්ල එහෙම මෙයා වෙන්නේ නැහැ කියන එක. එන හැබැයි බෙල්ල කෙලින්ම තියෙන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න එපා. ඔය යන විදිහට යන්න දෙන්න. යන්න දීලා හොඳට බලන්න මේක චුට්ටක් අර ෆයින් ටියුන් එකක්. සතිය සමාධිය කඩා ගන්න නැතුව මේක හිමීට හදන එක ක්‍රමයක් තියෙනවා. ඒක හොඳට අල්ලගන්න ඒක කාලයක් යද්දි හැදෙනවා. හැදෙනවා ඒක ගැන හොඳ අවධානයක් තියෙන්න ඕනේ නැත්නම් ඕක ඔහොම යන්න දෙනවා. ගොඩක් අයට එහෙම යන්න දීලා ගොඩක් මේ අපහසුතාව වලට පත් වෙලා තියෙනවා. ඒකින්ද ඒ ගැන චූටි අවධානයක් තියාගෙන ගියාට පස්සේ හැබැයි භාවනාව කඩා ගන්න එපා. යන විදිහට යන්න දෙන්න ඕනේ. හැමතිස්සෙම ඇඟිලි ගහන්න යන්න එපා. එතකොට ඉදිරියට යන්නේ නැහැනේ. හැබැයි මේකේ කන්ට්‍රෝල් එකකුත් පොඩි තියාගෙන මේ යන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක මොකද්ද කිව්වේ? ඕක පළවෙනි ගන්නේ
අන්තිමයට ඊට පස්සේ සමනංස අර අර මේ මේ මොකද්ද මේ අර නලලේ සුලිය වගේ දැනිලා ඒක නැති වෙනවා සමනංස.
ඔව් ඊට තව එකක් කිව්වා මොකක් හරි.
කෙලගිලින් දෙන එකද සමනංස?
ආ ඔව් කෙලගිලින් එක ඒක ඒක සාමාන්‍ය සිදු වෙන දෙයක්. ඒ වගේම මේ 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 දැන් උණ ගතියක් තියෙනවනේ හෙම්බිරිස්සා ගතියක් තියෙනවනේ සෙමත් වෙනවා. ඒ ඇඟ ඇතුලේ තියෙන ලෙඩ රෝග තියෙනවා නම් මේක හරහා සම්පූර්ණ මේ සුවතාවයකට අරන් යන්නේ ඔය වගේ කලන්තයක් දාඩිය දැමීමක් ඒ වගේ එකක් හරහා මේකේ සම්පූර්ණ ඇතුල ක්ලියර් කරන ගතියකුත් තියෙනවා මේක හරහා. ඒකෙන් හින්දා ඒ හීලින් මේකත් එහෙම වෙන වෙලාවක් තියෙනවා අර කෙලගිලිමත් වෙන වෙලාවක් තියෙනවා. ඉතින් ඒක සමහර වෙලාවදී එහෙම වෙන්නත් පුළුවන් නැත්නම් අර අර ඒක නිකම්ම අර ඒ තැනදී මොකද්ද වෙනවා ඒක එහෙම රටාවකටම වෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ කියලා කිව්න එක සතිමත් නම් ඒක ගැටලුවක් වෙන්නේ නෑ. නමුත් අර ඒකට ඒක ඇබ්බැහියකට යන විදිය ඒකට පුරුද්දකට යන විදියත් හොඳට ඕකෙන් අල්ලා ගන්න පුළුවන්. ඇත්තට මෙතනදි කියලා ගිලින්න ඕනේද නැද්ද කියන එක කියලා ගිල්ලා බලන්නත් පුළුවන් නොගිල්ලා බලන්නත් පුළුවන්. ඒ විදියට ඒ කාර්යය පරිශීලනය දාලා මොකද්ද මේ සිදුවෙන්නේ කියලා හොඳට වාර්තා කරන්න. එතකොට ඕ යන විදිය කිසි ගැටලුවක් නෑ. ගැටලුවක් නෑ. ඕම කරගෙන යන්න තමා තියෙන්නේ. ඕක තමයි හැම කෙනාගේම අත්දැකීම ඕව හරහා තමා ගිහින් තියෙන්නේ.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ආරියංකෙන් සිටින විටම ස්වාමීන් වහන්සේ කොට්ටයක් තිබ්බට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? මම ඒක හරි ප්‍රශ්නයක හිටියේ තිබ්බට කමක් නැද්ද බිමම ඉඳ ගන්න ඕනේද කියන එක මගේ ඔළුවේ තිබුණා
ස්වාමීන් වහන්සේ. මේ මේ තමන්ගේ මේක තමයි. ඒ කියන්නේ සමහරුන්ගේ කකුල් කොට අය දිගාය මනුව වෙනස් වෙනවා. සමහර අයට බිම ඉඳගත්තට පස්සේ දෙපැත්තට කකුල් දෙක දැම්මොත් ෆ්ලැට් වෙලා හිටිනවා. ඒ කියන්නේ හරි සමබර තියෙන කට්ටිය ඉන්නවා. සමහර අයට ඒක බැලන්ස් නැහැ. එතකොට මේ බැලන්ස් එක හදාගන්න එපා අපි. නැත්නම් පොළොව කෙලින්ම ෆ්ලැට්ම තියෙන හින්දා මේ අර එක තැනක් විතරක් වදිද්දි ඒ තැනට පීඩනය වැඩිනේ. සාමාන්‍ය වර්ගඵලය සමාන කරලා අපිට ගන්න පුළුවන් නම් යම් කිසි මේකක් තියෙනවා. ඒක ඒක ප්‍රශ්නයක් නෑ. තමන් කියන්නේ ලොකු කොටයක් නෙමෙයි සාමාන්‍ය මට්ටමක තමන් බලන්න තමන්ගේ සම්බර්තාවය රැක ගන්න ඒක කරලා බලන්න. කරලා බලලා එතකොට පහසුවක් තියෙනවා නම් ඒක දිගටම පාවිච්චි කරන්න පුළුවන්.
එහෙම ස්වාමිනා. ඒ කියන්නේ ස්වාමිනා දැන් මම කරගෙන යද්දී මුලදී කරේ බිම ස්වාමිනා. ඒක තමයි අර කොන්ද රිදීම එහෙම මට හොඳටම දැනුනේ. හැබැයි කොට්ටේ තියලා කරපු දවස් ටිකේ ස්වාමිනා හන්සේ එහෙම කොන්ද රිදීම දැනුනේ නැහැ. අර බෙල්ල කඩාගෙන වැටෙන එක තමයි මේ ස්වාමිනා.
ඔව් ඒක තමයි. ඒ පොඩි අපි කරන චූටි වෙනසට වෙන්නේ මේව එකක්. ඒ වෙන එක එක කොන්ද පාතට යෑම බෙල්ල පාතට යෑම අපි ඉඳගන්න ඉරියව්වේ තියෙන මේ වැරද්දක් වෙන්න පුළුවන් ගොඩාක් වෙලාවට. ඒකෙන් හින්දා අර කියන්නේ සුඛියත්තානම් පරිහරාම කියන්නේ සුවසේ වාඩි වෙන්නේ. ඔය පූසා අර වියන දුව පූසා වෙන්නේ ඌක ඉන්නේ ආතල් එකේමනේ. ඌ ඌට ඌ ඉන්න විදිය hina යනවා. හරි ආසහිතෙනවා. නමුත් ඌ ඉන්නේ පරිම බැලන්ස් එකේ. පරිම බැලන්ස් එකේ ඌ ඒක ඒ වගේ දැන් අපි මේක භාවනා කරන්න ගියාට පස්සේ ඉත ගැහුවගෙන රඟපාන්න ගන්නවනේ. එතකොට හරි අපහසුවේ මුලින් ඉඳගන්නේ. ඒ කියන්නේ ඒක මුලින් තේරෙන්නේ නැහැ. මුලින් මේ හරි මේවා කරලා ඉඳ ගන්නවා. අනේ ටිකක් කළා යද්දී අර රෙද්ද තියෙන නරි බන්ද මොකද්ද ඔක වගේ ඒක ඒක ඉඳ බැලුවා යනවා. මම ගිහිල්ලා දවස් පළවෙනිම පරියන්ගේ මගේ ජීවිතේ මේ ආරණ්‍යයකට ගිහිල්ලා මම දාගත්තා කකුලක් උඩින් කකුලක් දාගෙන අර පිළිමයක් වගේ ඉඳ ගත්තා. මේ මේ අර එතන ඉන්න එක මහත්තයෙක් බල්ලා පුරුද්ද තියෙනවා වගේ නේද කිව්වා. ඊට පස්සේ කිව්වමයි පැය කලින් මට දාඩිය දාලා කලන්තය ඇදිලා බිත්තියට හේතුලා කකුල් දෙක ඉස්සරහට දාගෙන හිටියේ. ඒ කියන්නේ යන්නේ දිගට යා කරගෙන යන්න ගියාට පස්සේ තමයි මේවා මතුවෙන්නේ මේ ක්‍රම සහ විදි. ඉතින් ඊට පස්සේ සාමාන්‍ය විදිහට ඉඳගෙන කාලයක් ගියාට පස්සේ තමයි තේරුනේ මේ 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 ආසනය කියන එක හරි වැදගත්. ඒක එක පැත්තකින් ආභරණයක්. මේ මේ කියන්නේ ඒක තව කෙනෙක්ට ඒක දැකලා සතුටු හිතෙන දෙයක්. නමුත් අපි දැනගන්න ඕනේ අපේ සම්බර්තාවේ මොකද්ද, ඒක රැකගන්න දැනගන්න ඕනේ. ඒක මේ මේක හරි වැදගත් වෙනවා අපේ ඉදිරි ගමනට. කරලා බලන්න ඒක, ඒ පරිශීලනය කරලා බලන්න. ඒ කිසි ගැටලුවක් නැහැ. මොකද ඔතනදී ආසනේ කොහොම හරි හදාගත්තත් අපි මේ මේ සාමාන්‍ය ජීවිතේ ඉන්නේ එක එක ආසනවලනේ, එක එක ඉරියව්වල. ඒ හතර ඉරියව්වෙම අපි සතිය පිහිටන්න එපා. ඕක එකක් විතරයි. ඒක හින්දා ඕක සාමාන්‍ය විදිහට හදාගෙන බලන්න මේ ප්‍රශ්නයක් නොවෙන්නේ. එතකොට මුලින් හදාගත්තට පස්සේ දිගටම මේක මේ තියන්න පුළුවන්. හැබැයි ලොකු අවධානයක් යොමු කරලා හැමතිස්සෙම වෙනස් කරන්න යන්න එපා. ඒ කියන්නේ ඒක ගැන එතකොට භාවනාව ඉදිරියට යන්නේ නැති හින්දා ඒකත් අහිමිට අතහැරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. මේ මෙහෙම චුට්ටු චුට්ටු හදාගෙන යන්න. ඔක පුළුවන් වෙනවා තමන්ට.
ඔමේ සමිනාංජි තේරුවන් සරණයි සමිනාංජි.
තේරුවන් සරණයි.
සොයනස අත් අතුත් ඉවරයි. අපේ මං කියන්නේ කාලෙත් අවසන්.
ඔව්. අතපයි ඉවරයි.
සොයනසලත් සෑහෙන කාලයක් අප වෙනුවෙන් කැප කරා. මං හිතන්නේ වැඩසටහන අවසන් කිරීමට මම පද්මනන්දට බාර දෙනවා. අපිට ඉදිරි වැඩ කටයුතු කරගෙන. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
බොහොම ස්තුතියි නදී. අවසරයි ස්වාමීන් වහන්ස. දැන් මං විනාමන්ත මහත්මයාට ආරාධනා කරනවා ඔබ වහන්සේලාට වන්දනා කිරීමට සහ පින් දීමට.
බොහොම ස්තුතියි පද්මනන්ද. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අවසරයි පුණ්‍ය අනුමෝදනාවට. අද දිනේ එහෙන ස්වාමීන් වහන්සේ අවසරයි. අද දිනේ අපගේ භාවනා වැඩස ආධුනික යෝගීන්ගේ කමඨහන් වැඩසටහනට නිසරණ වනය නියෝජනය කරමින් ඉදිරිපත් වුණ නම කියන අවසරයි ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේටත්, නම කියන අවසරයි ගෞරවනීය ධම්මසාගර ස්වාමීන් වහන්සේටත් අප සියලු දෙනාගේ පාදාභිවන්දනා පූර්වක නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මේ වැඩසටහනට අනුමැතිය දුන් ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් මේ වැඩසටහන මෙහෙයමින් අද දවසේ දහම් දේශනා කළ එමෙන්ම කමඨහන් ප්‍රශ්න සහ ප්‍රකාශවලට පිළිතුරු දෙමින් උපදෙස් දෙමින් වැඩසටහන් දිගට මෙහෙය වූ වහන්සේලා දෙපළටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්, අප විසින් රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. එසේ අනුමෝදන් පුණ්‍ය ධර්මයන් වහන්සේලාට නිර්වාණ අවබෝධය පිණිස හේතුඵල වාසනා සම්පත් ලෙස සැකසේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහන ආරම්භ කිරීමටත්, මේ ආරම්භයේ සිට අද දක්වා පවත්වා ගැනීමටත් බෙහෙස මහන්සියෙන් දායක වූ කාලයේ ශ්‍රමය වැය කළ ඒ සියලු දෙනාටත්, ඒ වගේම මේ වැඩසටහනට ගෞරවයෙන් සහභාගි වෙමින් අනුග්‍රහ දක්වමින් කමඨහන් පිරිසිදු කරගමින් දහම් දේශනා ශ්‍රවණය කරමින් සතිමත් වීමේ ප්‍රයත්නය දිගින් දිගට කරගෙන යන්නා වූ මේ සියලු පිරිසටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. මේ වැඩසටහන දෙක බලා සතුරුන් සියලු දෙනාටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. අමා මහ නිවන් ධර්ම අවබෝධ වීම පිණිස හේතුඵල සම්පත් වශයෙන් සැකසේවා. සාදු සාදු සාදු. දෙවියන් ආදී නොපෙනෙන අය පිරිස ඇත්නම් මේ අයට සහ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරගෙන පුණ්‍ය අනුමෝදනාව කරමු. එත්තාවතාච අම්මේහි.